තෙරුවන් සරණයි සියලු දෙනාටම සුපුරුදු පරිදි අපි මාසිකව නිලඹ භාවනා මධ්‍යස්ථානයේ මගින් සංවිධානය කරන ලද සුසංහිඳ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහන සමග ඔබත් සමග දැහැන්ගත වීමටයි මේ සූදානම් වන්නේ. මේ අදහස ආරම්භ වූ දවසේ සිට පසුගිය මාස 15 පුරාවටම අප ඔබ වෙත මෙම වැඩසටහන පුරාවටම ගෙනීමට උත්සාහ කරන ලද්දේ කැඹුරු භාවනා කරුණු නොව එදිනදා ජීවිතයේ අපට හමුවන අප අත්දකින සහ අපට මූණ පාන සිදුවෙන සැබෑ සත්‍යයන්ට සැබෑ ගැටලු වලට කෙසේද මූණ දෙන්නේ, ඒ සඳහා ධර්මානුකූල විවරණයක් ලබාගන්නේ කෙසේද කියන අදහස තමයි, කියන අරමුණ තමයි අපි මේ වැඩසටහන පුරාවටම අපි පවත්වාගෙන ආවේ. ඒ සඳහා අපේ ගුරුතුමාගෙන් ලැබෙන උපදෙස් යටතේ ඔබෙන් ලැබෙන ප්‍රශ්න සමග මේ වැඩසටහන පුරාවටම මට ඉතා පහසු වුණා. පසු කාලීන වැඩසටහන්වලදී ඔබ බොහෝ දෙනෙක් බොහෝ පින්වතුන් එකතු වෙලා අපිට ප්‍රශ්න යොමු කරා. ඒ වැඩසටහන සකස් කර ගැනීමට ලොකු අනුබලයක්, ලොකු පිටුවහලක් වුණු බව ඉතාම සතුටින් දන්වා සිටිනවා. හොඳයි, අද අපේ මාතෘකාව බය, බිය. දැන් මේ වැඩසටහනට සූදානම් වෙන විට මටත් පොඩි බියක් ඇති වෙනවා. විශේෂයෙන්ම වැඩසටහනට කලින් දවසේ මේ වැඩසටහන කොහොමද කරන්න ඕනේ, ඒ සඳහා ප්‍රශ්න සකසා ගන්න කෙසේද, ඒ නිසා මම කිසියම් ආකාරයක සූදානම් වීමක් වෙනවා. මං හිතනවා ඒ බය හොඳයි කියලා. ඒ බයත් එක්ක යාළු වෙලා හොඳ ප්‍රශ්න මාලාවක් සකස් කරගත්ත බව මට පේනවා අපිට ලැබෙන ප්‍රතිචාරවලින්. හැබැයි මේ බය නොඑක් ආකාරයි. මේ බය පටන් ගන්නේ කුඩා කාලෙන් කියලා කිව්වොත් නිවැරදි. කුඩා දරුවෙක්ගෙන් ඇහුවොත් ඒ කුඩා දරුවත් නොඑක් ආකාරයේ දේවල්වලට බයයි. මම සමහර වෙලාවට චූටි ළමයිගෙන් අහනවා මේ පුතේ දුවේ ඔයා මොනවටද බය කියලා. එතකොට කියනවා අපේ අක්කාට මම සමහර වෙලාවට බයයි. තාත්තා ගන්නවට බයයි. සමහර වෙලාවට වහිනවටත් බයයි. ගොරවනවට බයයි. මේ ආකාරයට නොඑක් ආකාරයේ බය ගැනේ චූටි ළමයින්, චූටි දරුදරියන් මාගෙත් එක කියලා තියෙනවා. ඒ වගේම තමයි අපි වැඩිහිටියන් වුණාම මේ පසුගිය කාලේ පුරාටම අපේ වැඩිහිටියන් බයලික කොරෝනා වලට ඇත්ත තමයි සාක්ෂිස් තියෙනවා. කොරෝනා වලට බය වුණාම කොරෝනා වලින් වෙන හානිය වැඩි. ඔය විශ්වඥ වෛද්‍යවරුතුමෙක් මා සමග පෞද්ගලිකව පැවසුවා කොරෝනා වලින් මිය ගියේ වැඩියෙන් බය වෙච්ච අය කියලා. ඒක විද්‍යානුකූල පැහැදිලි කරන්නත් පුළුවන්. බය වුණාම බොහොම වේගෙන් හුස්ම ගන්නවා. එතකොට මොළයට තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසාම කෙනෙක්ගේ ජීවිත කාලය කෙටි වෙන්න පුළුවන් මොළයට ඔක්සිජන් නැතිවීම නිසා. ඒ වගේම තමයි තවත් ආකාරයේ බය තියෙනවා. බයත් සමග ඇතිවෙච්ච මානසික ගැටලුත් තියෙනවා. මානසික රෝග සමහර පුද්ගලයෝ කිසියම් කණ්ඩායමක් එක්ක කතා කරන්න ලොකු බයක් තියෙනවා. වේදිකාවක කතා කරන්න බයයි. ඒ වගේම තමයි වැසුණු ස්ථානයක ඉන්න බයයි. පියාසර කරන්න බයයි. අහස් යාන්ත්‍රයකට නගින්න බයයි. මොකද උස ස්ථානයකට නගින්න බයයි. දැන් මේ බලන්න බයේ තියෙන ආකාර ප්‍රභේද නොඑක් ආකාරයේ ආකාර සහ ප්‍රභේද තියෙනවා. ඒ අතර අපිට සුවිශේෂ බයක් පසුගිය කාලේ පුරාවටම තිබ්බා. එකක් කොරෝනා වලට ඇති වුණු බය. ඊට පස්සේ මේ මෑතකදී ඇති වුණු බය. ඒ බය ගැන කිව්වොත් අපිට ජීවත් වෙන්න නොලැබෙයිද? අපේ ගැටලු වැඩි වෙලා අපිට බඩගින්නේ මැරෙන්න වෙයිද? මෙන්න මේ විදිහේ බයකුත් ඇති වෙන්නේ නැති. ඉතින් මම කැමති මේ සාකච්ඡාව ආරම්භ කරන්න අපේ ගුරුතුමන්ගෙන් ප්‍රශ්නයකින් ප්‍රශ්නයක් අහන්න. ඔබතුමාගේ පැහැදිලි කිරීම කෙසේද මේ බය සම්බන්ධයෙන්? මොකද්ද මේ බය කියන්නේ? මේ සඳහා හොඳ ආරම්භයක් අපිට ලබා දෙවි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි පටන් ගමු. බය නොවි මේ බය ගැන කතා කරන්න.
බය නොවි බය ගැන කතා කරමු. හොඳ ආරම්භයක් ඔබතුමා අද සුසංහිත වැඩසටහනට ලබා දුන්නේ. කල්‍යාණ මිත්‍ර මෙත් ශ්‍රී හේරත් වෛද්‍යතුමනි, අද සුසංහිත වැඩසටහන සඳහා සම්බන්ධව සිටින සියලුම ආදරණීය හිතවතුනි, වෛද්‍යතුමනි, ඔබතුමා අර දරුවන් ගැන කියන විට මේ දරුවන් බයයි, තාත්තා ගහනවට, අක්කට බයයි, ඊළඟට වැස්සට මෙහෙම කියනකොට වෙන ගහනවට බයයි. මට බටහිර සිදුවීමක් මතක් වෙනවා. බටහිර ලෝකේ ඔබතුමා කිව්වා වගේ එක දවසක හයියෙන් වහිනවා, ගොරෝගොරෝ වහිනවා, හෙන ගහනවා, විදුලි කොටනවා. ඉතින් මේ අම්මා බයේ ඉන්නවා තමන්ගේ දුව පාසල් ගිහිල්ලා ආපහු වෙන කල හැන්දෑවේ මේ සීත කාලේ කරුවලයි. ඉතින් දැන් අකුණක් ගහයිද, වැස්සට අහුවෙයිද, හෙනයක් පුපුරයිද, අම්මා හරි බයෙන් ඉන්නවා, හරිම බයකින්. මේ දරුව කවදාවත් එහෙම කාලගුණයකට විවෘත වෙලා නැහැ, අත්දැකලත් නැහැ. මේ දියණිය, චූටි දියණිය පාසල් ගිය මේ පළවෙනිම වතාව තමයි අම්මා දන්නවා මෙහෙම හෙන ගහන, අකුණු පුපුරන, විදුලි කොටන කාලගුණ තත්ත්වයක් අත්දකින්නේ. ඉතින් ඒ අකුණු වලින් හානියක් වුණත් නැතත් මේ දරුවා දැන් මේකට බය වෙලා සිහි නැති වෙලා ඇති කියා අම්මා බයෙන් ඉන්නවා. බලාගෙන ඉන්නකොට මේ දුව ලස්සන්ට නටනට සින්දු කීකේ ගෙදර එනවා. අර අකුණු ගහන ආස්සේ, විදුලි කොටන ආස්සේ, ගොරවන ආස්සේ හරි ලස්සනට උඩ පැන පැන විනා වෙවි ගෙදර ආවා. ඉතින් අම්මට පුදුමයි. දැන් මේ ගේ ඇතුලේ හිටිය අම්මා හරි බයෙන් හිටියේ. හැබැයි දුව කිසිම ප්‍රශ්නයක් නැහැ, සතුටින්. දුව බය වුණේ නැද්ද? නෑ, මොනවටද බය වෙන්නේ? මේ උඩ ඉන්න දෙවියෝ මගේ ෆොටෝ ගත්ත, ෆ්ලෑෂස් දාලා. ඉතින් අම්මා කියලා තියෙන්නේ කවුරු හරි ෆොටෝ ගන්නකොට hina වෙන්න කියලානේ. ඉතින් මං උඩ බල බල hina වෙවි ආව, දිගටම උඩින් එළිය වැටෙන වැටෙන පාර මං hina වෙවි ආවා කියලා. දැන් මේ කතාවෙන් මේ කතාව එකපාරට මට මතක් වුණේ ඔබතුමා ඔය දරුවෝ ගැනයි, වැස්ස ගැනයි කියපු නිසා. කෙසේ හෝ මේ කතාවෙන් අපිට බය ගැන පැති කීපයක්ම අනාවරණය කරගන්න පුළුවන්. ඒ කිසිම ප්‍රශ්නයක් නැති අම්මා මොන තරම් බය වුණාද? එතකොට ඒ බය මවා ගැනීම උඩ ඇති වෙන බයක්. ඊළඟට ඇත්තට මේ සිදුවීමට මොහොන දුන්නු දියණිය හරි සන්තෝෂෙන් එය hina වෙවි ආවා. එතකොට ඇත්තටම බිය කියන දේ ඇති වෙන්නේ සිදුවීමකටද, නැතිනම් අපි ඒ සිදුවීම ගැන හිතන විදිහටද, ඒ සිදුවීම දිහා බලන විදිහටද, සිදුවීම අපි අර්ථකථනය කරන විදිහටද බය වෙන්නේ, හැඟීම් වෙන්නේ කියන කාරණය හිතන්න වටිනවා, තේරුම් ගන්න වටිනවා. ඉතින් ඒ කාරණය අහම්බෙන් මතක් වුණ දෙයක්. ඊළඟට මේ ඔබතුමා හුවේ අය කියන්නේ මොකද්ද, බය ඇති වෙන්නේ කොහොමද? එතනදී මේ මූලිකම දැන් බය කියන්නේ හැඟීමක් නේ, ආවේගයක්, හැඟීමක්, හිතේ ඇති වෙන දෙයක්. එත එහෙමනම් මේ ওই හැඟීම් අතර අපිට දිග හැඟීම් ලැයිස්තුවක් හදන්න පුළුවනි. විවිධ හැඟීම් ගැන අප මේ සුසංහිත වැඩසටහනේ වරින් වර කතා කළා. ඒ අතර මගේ පෞද්ගලික දැනීම අවබෝධය තමා මේ ඒ හැඟීම් ලැබිස්තුවේ ආරම්භක පටන් ගැනීම ඉඳලා ලියන් ගියොත් මුලින්ම ඇති වෙන හැඟීම් මොකද්ද? එක දෙක ලිව්වොත් බිය කියන එක එන්නේ මට හිතෙන්නේ දෙවෙනි හැඟීම විදිහට. එච්චරටම මූලික හැඟීමක්, ප්‍රාථමිකම හැඟීමක් බිය කියන්නේ. බියෙන් තමයි අප ඉපදිලා ඉන්නේ. ඉපදුනාට පස්සේ එන බියවල් තියෙනවා. නමුත් උපතින්ම ගෙනෙන හැඟීමක් තමයි බියත්. සහ තවත් ඊට කලින් තමයි තව එක හැඟීමක් තියෙන්න පුළුවනි. කොහොම හරි මේ බියත් එක්කයි උපදින්නේ. බිය එහෙම මේ එච්චරටම මූලික හැඟීමක් බවට බියපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කියන විට මේ ඔබතුමායට පොඩි ඉඟියක් දුන්නා, මේ ජීවත් වෙන්න බය ඕනේ. දැන් මේක තමයි ලස්සනම කාරණේ. බයෙන් ඉන්න බෑ, බයෙන් ජීවත් වෙන්න බෑ. නමුත් ජීවත් වෙන්න බය උදව් කරනවා. පවතින බය උදව් කරනවා. ඔබතුමා ගත්ත උදාහරණ දැන් කොවිඩ්. ඒ කොවිඩ් හැදිලා මැරෙයි කියලා හෙම්බිරිස්සාවක් වුණා, කිසේ රදයක් හැදුනහම බියවීම එකක්. හැබැයි හැදෙන්න කලින් පරිස්සම් වෙන්න බිය උදව් වුණා. මේක හැදෙයි කියලා බිය. හැදෙයි කියා ඇති වෙන බිය. ඊළඟට හැදුනහම අසනීප වෙයි, අමාරු වෙයි, මැරෙයි කියලා ඇති වෙන බිය හැදෙන්න කලින්. ඒ නිසා පරිස්සම් වෙනවා. දැන් බය නැත්තම් බලන්න බොහොම අපරික්ෂාකාරී ජීවිතයක් තමයි මිනිස්සයා ගත කරන්නේ. බය නැත්තම් මොනතරම් අනතුරු වලට මිනිස්සයා මුහුණ පායිද බිය නැත්තම්. ඉතින් ඒ නිසා මේ මිනිස්යාට තියෙන ආරක්ෂාවක් තමයි බිය කියන හැඟීම. ඒ නිසා තමයි සබාදහම මේ මට පේන විදිහක් සබාදහම බියත් එක්ක තමයි මිනිස්යා උත්පාදනය කරන්නේ. උපද්දවන්නේම බයත් එක්ක. මොකද සබාදහමට ඕනේ මේ තමන්ගේ නිර්මාණ පවත්ව ගන්න පුළුවන් තරම් කාලයක්. ඒතර අනිත් නිර්මාණ පවතිනවා. හැබැයි මිනිස්යා හරීම නොසැලකිලිමත්. මනුෂ්‍ය සිහියෙන් නෙමේ ඉන්නේ. ඒ නිසා සිහිය නොසිතින මිනිස්සුන්ට ඊළඟට තියෙන ආරක්ෂාව තමයි බය. දැන් සිහිය තියෙනවා නම් බය ඕනේ නැහැ. හැබැයි සිහිය නැත්තම් බියක් නැත්තම් මම හිතන්නේ අවුරුද්දක් දෙකකට වැඩි කිසිම මිනිසෙක් ජීවත් වෙයි කියලා. බියක් නැත්තම් සිහියක් නැත්තම්. ඒතර මේ බිය කියන්නේ ඒ නිසා පැවැත්මේ මූලිකම අවශ්‍යතාවක් ඉටු කරන ආරක්ෂාව සපේන හැඟීමක්. ඒ හැඟීම හරියට හඳුනාගත්තොත් එයින් බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්.
හොඳයි, ඔබතුමාගේ මූලික පැහැදිලි කිරීම තුළ අපි බොහෝ කරුණු කාරණා කීපයක් අපි සවන් දුන්නා. විශේෂයෙන්ම අපි ඉපදෙන්නේ බයත් සමග. ඒ වගේම තමයි බිය අපිට මෙවලමක් ආරක්ෂාවක්, එහෙම නැත්නම් යමකට සූදානම් වීම සඳහා බිය අවශ්‍යයි. ඒ නිසා තමයි අපි යමකට හොඳින් සූදානම් වෙන්නේ. ඒ වගේම ඔබතුමා විශේෂයෙන් සඳහන් කරා මේ අර කුඩා ළමයෙක්ගේ අත්දැකීමක් කතන්දරයක් ගෙන අරපාමින් බය කියන එක අපි පුරුදු කරලවද්ද ළමයින්ට කියලා. මම දැක්කා එක්තරා YouTube එක පොඩි වැඩසටහනක චූටි ළමෙක් තම සර්පෙක් සමග සෙල්ලම් කරනවා. මම හිතන්නේ ඒ නාගයෙක් සමග. ඉතින් එයාට බය කියන එක පුරුදු කරලා නැති නිසා වෙන්නේ නැති. ඒ බය නැතුව ඒ විදිහට ඒ ක්‍රියාත්මක වන්නේ. දැන් මේ ගැන තවදුරටත් ඉදිරියට කතා කරනවා නම් දැන් අද මාතෘකාවට යොමු කර ඇති බොහෝ ප්‍රශ්න මේ අපි අත්දකින එදිනෙදා බය ගැන නෙවෙයි ප්‍රශ්න යොමු කරලා තිබේ. දැන් මම කැමති එවැනි ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්න. එක්තරා අසන්නෙක් අපිට මෙහෙම ප්‍රශ්නයක් යොමු කරනවා. දැන් අපි මේ දන්නා බයට අමතරව මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අපි සවන් දෙල පදම කරුතුමනේ. මේ සරල බය, එහෙම නැත්නම් අපි එදිනදා ජීවිතය අත්දකින බයට අමතර මේ සංසාර ගමන සහ සසර දීර්ඝ ගැනීම සම්බන්ධයෙන් අපි බය වෙන අවස්ථාවක් තියෙනවා. මම කැමතියි මේක තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනි කියලා අද මාතෘකාවේ මේ මයික් කරම ඒක ටිකක් ගැඹුරු තැනකට අරගෙන යනවා. හැබැයි මම හිතනවා මේෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. මේ දැන් අපි ඔව් ඇත්ත ඔබතුමා පත් සඳහන් කරපු දේ හරිම සාධාරණයි, හරිම තර්කානුකූලයි. හැබැයි ඒ අතර අපි නිතරම බයෙන් ඉන්නවා මේ මේ සසර ගමන අපිට කොච්චර කොහොම අරන් යන්න වේද. මෙන්න මේ විදිය බයක් අපි හැමෝම ගාවම තුල තියෙනවා. මම කැමතියි ඔබතුමා ඒ ගැන ආරම්භයක් ගන්නවා නම්.
ඔය මේ බුදුරජාණන් වහන්සේ, ශාස්ත්‍රූන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට කළ ආමන්ත්‍රණයක් තමයි භික්කවේ. එතකොට මෙය සරලව සිංහලට පරිවර්තනය කරනවා භික්ෂූන් වහන්සේලා කියා. එහි එක්තරා අර්ථයක් තමයි සසර දිය දක්නා තැනැත්තා කියා. භික්කු කියන ඒට එක් දෙන එක අර්ථයක්, අර්ථ දෙක තුනක් තියෙනවා. එක අර්ථයක් තමයි සසර දිය දක්නා තැනැත්තා. ඉතින් එහෙමනම් එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ ඕනෑම ධර්මදේශනයක් පටන් ගන්නේ සසර දිය දක්නා පිරිස කියන ආමන්ත්‍රණයෙන්. අපි දැන් කියන්නේ කල්යාණ මිත්‍රයන් කියලා පටන් ගන්න, නැත්තම් සහෝදර සහෝදරියන්, හිතවතුන් කියන්නේ අපි පටන් ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මදේශනා පටන් ගන්න තියෙන්නේ සසර බිය දක්නා තැනැත්තා කියලා. ඒ හොඳ ප්‍රවේශයක්. මොකද මේ කාරණේ අමතක වෙන්න පුළුවන්. මේ සංසාරේ තියෙන භයානකකම, එහි තියෙන බැරෑරුම්කම බොහොම පහසුවෙන් අමතක වෙන්න පුළුවන් දෙයක්. මේ අපි ඉන්නේ සංසාරේ කියන කාරණියත් අමතක වෙන්න පුළුවන්. ඒත් බිය විය යුතු දේවල් අතර පළවෙනි තැනට එන්නේ සංසාරය. අනිත් හැම බයක්ම දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි තැන්. සංසාරයේ තරම් භයානක දෙයක් තවත් නැති බව තමයි දහම කියන්නේ. දහම කොතැනකවත් සංසාරය සුන්දර දෙයක් විදිහට, ඉන්න හිතෙන තැනක් විදිහට, දිගටම ඉන්න ප්‍රාර්ථනා කළ යුතු තැනක් විදිහට දේශනා කරලා නැහැ, පැහැදිලි කරලා නැහැ. එක මොහොතක්වත් නොසිටිය යුතු තැනක් විදිහට. ඊළඟට සංසාරය කියන්නේ රෝගයක් විදිහට විස්තර කරනවා. ඔබතුමා කිව්වා කෝවිඩ් ඊටාම අපි දන්න කාලේ භයානකම රෝගය කෝවිඩ්. හැබැයි සංසාර රෝගී ඊටත්දී මහත් බය, මහා භයානකම රෝගය සංසාර රෝගයේ විදිහට තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මේ සංසාරෙට බිය නොවි මේ සාමාන්‍ය සුළු දේවල් වලට බිය වෙලා ඒ දේවල් පරිස්සම් කරගන්න, ඒ බියෙන් ආරක්ෂා වෙන්න මොනතරම් වියදම් කරනවද, මහන්සි වෙනවද, කාලය කැප කරනවද. හැබැයි එකක්වත් හරියට ආරක්ෂා කරගන්නත් බෑ, ඒ වියදමුත් දිගටම කරගන්නත් බෑ. ඒ සුළු දේ බියවල් වලට ලොකු තැනක් දෙනවා. නමුත් ඇත්තටම බිය විදිහට අපි කරණම් ගහනවා. ඔය ඔබතුමා කිව්ව සංසාරය ගැන කියනකොට හොඳ නිදර්ශනයක් මතක් වෙනවා. ඔය දවසක් නුවර භාවනා වැඩසටහනක් කරලා ඉවර වෙලා ඊළඟ වැඩසටහන ඔය කරන්න එක අපේ හිතවතෙක් මාව තමන්ගේ වාහනේ කාම නුවර ඉඳලා පෙරදෙනි විශ්වවිද්‍යාලයට එන අතර පෙරහැර කාලේ ඒ කාලේ බෝගම්බර සැනකෙළියක් තිබුණා ඔබතුමාටත් මතක ඇති අනිත්‍යයටත් මතක ඇති දැනුත් පෙරහැර කාලේ දැන් සැනකෙළියක් තියෙනවද දැන්නේ බෝගම්බර හැබැයි ඒ කාලේ කානිවල් එක තිබ්බේ බෝගම්බර ඉතින් කානිවල් එකක් එතන විදුලි ආලෝකද විවිධ දේවල් පේනවා පාර එනකොට ශබ්ද විකාශන යන්ත්‍රයකින් කණ්ඩායම ගීතයක් ගායනා කරනවා ඇහෙනවා ඒකට බලන් ඉන්න අය සැනකෙළියට විනෝද වෙන්න අපෝය නටනවා උඩ පැන පැන නටනවා සමහරට වැස්සේ මඩ ගොහරුවේ ඉතින් මේ හරි ලස්සනට නටනවා මේ අය විනෝදේ හැබැයි මේ නටනකොට මේ කණ්ඩායම් ගීතේ මොකද්ද සංසාරේ භවේ දුක මේ ගීතේ තමයි ඇහෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍රේ සංසාරේ භවේ දුක කියන ගීතේට සන්තෝෂෙන් නටනවා ඉතින් මේ නටනඳ මේක කානිවල් එකක් කියන කාරණේ සංසාරේ කානිවල් එකක් කියා හිතාගෙන සිටීම ම ලොකු රැවටීමක් මේකේ භයානකකම අපට තේරෙන්නේ බොහොම පහු වෙලා එතකොට සමහර විට ප්‍රමාදයි ඒ නිසා මේ බැරෑරුම් හැඟීමක් සංසාරයේ පිළිමත ඇති කරගන්නයි සංසාරයට බය වෙන්න කියන්නේ ඇයි බය වෙවි ඉන්න කියලා නෙමෙයි කියන්නේ දැන් කෙනෙක් මේකට බය වෙලා බය වෙවි ඉන්න පුළුවන් නෑ බය වෙලා ඉන්න නෙමෙයි ඒ බය සංවේගයකට හරව ගන්න. ඊට පස්සේ එහෙනම් මොකද කරන්න තියෙන්නේ? අපි ඉන්නේ භයානක තැනකින්. මෙතනින් කොහාටද යන්න තියෙන්නේ? කොහි ගියත් සංසාර. අපි මේ ලංකාවේ හිටියත් ලංකාවෙන් වෙන රටකට ගියත් ඒ රටින් තවත් රටකට ගියත් සංසාරය. ඉතින් ඒ නිසා සංසාරයේ ඇතුලේ තනින් තැනට ගිහිල්ලා මේ භයානක තත්ත්වෙන් නිදහස් වෙන්න බෑ. සමස්ත සංසාරයෙන්ම නිදහස් වෙන්න අවශ්‍ය දේ කරන්න. ඒ අවශ්‍ය දේ කරගන්න තමයි සංසාරයට බය වෙන්න කියන්නේ. බය වෙවි ඉන්න නෙමෙයි. බය වෙලා ඒ බයෙන් නිදහස් වෙන්න නම් එහෙමනම් මේ මාර්ගයේ යන්නට ඕනේ. එතද සීලය, සමාධිය, ප්‍රඥාව. සීලයට එන විටම බය ගොඩාක් අඩු වෙලා එනවා. නිවැරදි ජීවිතයක් ගත කරන්න පටන් ගත්ත තැනදීම ඔය බයින් සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා යනවා. හිතේ සමාධිය ඇති වෙන විට නීවරණ අඩු වෙන විට ඒ බය තවත් අඩු වෙනවා. ওই නීවරණ නිසා එන බය තියෙනවා. හැබැයි ওই සීල සමාධි එකතු වුණාටම සම්පූර්ණ බයෙන් නිදහස් වෙන්න බෑ. රැවටීම තියෙනකල් ඉතින් ඒ විදර්ශනාව නැත්තම් ප්‍රඥාව උදව් කරගෙන ඒ සම්පූර්ණයෙන්ම මෙතන බය වෙන්න දෙයක් නෑ. බය වෙන්න කෙනෙක් නෑ. අනතුරක් වෙන දෙයක් නෑ. අනතුරක් වෙන කෙනෙක් නෑ කියන අවබෝධය ඇති වුණාම තමයි සම්පූර්ණ බයි නිදහස් වෙන්න පුළුවන්.
හොඳයි. බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට මේ සංසාරයට බය වෙන්න හැබැයි බය වෙ ඉන්න අවශ්‍ය නැහැ මේ ඉන්න එක නෙවෙයි ඒ සඳහා ඒ නිදහස් වීමට උත්සාහ කරන එක තමයි අපි කළ යුත්තේ අපි ආරම්භ කළ යුත්තේ අපි ක්‍රියාත්මක කළ යුත්තේ කියන පැහැදිලි කිරීම තමයි ඔබතුමා පැහැදිලි කරේ. දැන් එතන ඉඳන් ඒක බොහොම ගැඹුරු කතන්දරයක් ගැඹුරු කතාවක්. හැබැයි ඒ අතර අපි එදිනදා ජීවිතයේදී අපි අසනීප වලට බය, එහෙම නැත්නම් මේ කොරෝනා වලට බය, නැත්නම් මේ වර්තමාන තත්ත්වයට බයයි. මෙන්න මේ සිතින් වලදී මේ මෙවැනි එහෙම නැත්නම් මේ පවතින තත්ත්වය තුල අපි සමහරවිට ප්‍රවෘත්ති බැලීම නිසා එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගැනීම නිසා අපි බයටපත් වෙනවා. මේ බය අඩු කර ගැනීමට සාමාන්‍ය සරල ජීවිතයට ඔබතුමාට දෙන්න පුළුවන් උපදේශය උපදේශනය කුමක්ද? මේ අනුකම්පාවෙන් අප වෙත අපිට කියා දෙන්න මේ වර්තමානයේ තුල අපි බය නොවී ජීවත් වෙන්න කළ යුත්තේ කුමක්ද?
පළවෙනිම කාරණේ තමයි අපව බය කරවන බය කරවීමේ බය කරවීමේ චේතනාවෙන්ම හදන මවන ප්‍රවෘත්ති වලින්නම් ඈත් වීම තමයි හොඳම දේ. මේවා උපක්‍රම විවිධ යටි අරමුණු තියෙන්න පුළුවන්. සමහරට එතන ව්‍යාපාරයක් බිස්නස් එකක් ඊට අමතරව වෙනත් බොහෝ යටි අරමුණු තියෙන්න පුළුවන් බය කිරීම තුළ. මොකද බිය කියන්නේ මනුෂ්‍ය අසරණ වෙන තැන. මනුෂ්‍ය අතර නෙමෙයි ඕනෑම සත්වයේ සතෙක්ව හීලා කරගන්න අල්ලගන්න කරන්නේ බය කරන එක. ඒක හරි අපරාධයක්. ඕනෑම සතෙක් අලියෙක් අස්වේක් ඕනෑම සතෙක්ව අල්ලගන්න කරන්නේ බය කරනවා. බය කළා කන්න නොදී තියෙනවා. ගහක බැඳලා ඔහේ කන්න නොදී තියෙනවා. මේක ඡන්ද සතෙක් අස්වැය හරි අලිය හරි මහා ඡන්දයි. හැබැයි දවස් දෙක තුනක් හරියට නියමිත කාලයක් ඔහේ බැඳලා කණ්ඩ නොදී බොණ්ඩ නොදී තිබ්බහම නිකම්ම හීලා වෙනවා. කියන ඕනම දෙයක් කරනවා. මේක තමයි බය. බය මේ අනිත් අයව පාලනය කිරීමේ හොඳම යාන්ත්‍රණයක් විදිහට භාවිතා කරනවා. මේක සත්තුන්ට විතරක් නෙමෙයි මනුෂ්‍යයටත් එහෙමයි. මේ කෘතිමව බිය විය යුතු බය කරවන අවස්ථා නිර්මාණය කරන්න පුළුවන්. එහෙම ඒවා නැති වුණත් එහෙම ප්‍රවෘත්ති මවන්න පුළුවන්. පුංචි සිදුවීමක් කරගෙන ලොකු ප්‍රවෘත්තියක් මවල සමූහ මෝහනයක් කරන්න පුළුවන්. ඉතින් ඇත්ත තත්ත්වය මොකද්ද? මේ මාධ්‍යවලට මෝහනීය වූ පිරිසක් තමයි ඉන්නේ. මේක සාමූහික මෝහනයක්. ওই මෝහනේ මම හිතන මට වැඩි ඔබතුමා මේක පැහැදිලි කරයි. මෝහනේ තියෙන පුද්ගලික මෝහනයක් එක්කෙනා ඊළඟට සාමූහික මෝහනය. ඊතර මුළු රටක් ඒ නාලිකාව බලන, ඒ පත්තරේ කියවන, ඒ ගුවන් විදුලියට ඇහුම්කන් දෙන ඒ මුළු පිරිසම මෝහනය කරන්න පුළුවන්. දිගින් දිගට ඒ වෙලාවට අනිවාර්යයෙන්ම රූපాయని ඉස්සරහට යන්න හිතෙනවා. මොනවා කරත් නවත්තල අනිවාර්යයෙන් බලන්න. ඒක තමයි මෝහනේ ලක්ෂණය. ඊට පස්සේ කියන හැම දෙයක්ම අපි යටිහිතටම දාගන්නවා. මෝහනේ වුණා මෙහෙමයි වෙන්නේ. නිකම්ම බය වෙනවා. බය කරන්නීමේ අදහසින් නම් ඒ වැඩසටහන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ බය වෙනවා. උසිගන්නන්න නම් කරන්නේ උසිගැන් වෙනවා. ඉතින් හොඳම දේ තමයි මේවට මෝහනේ නොවී සිටීම. මේක ඊටාම වැදගත්. අපි අවදිමත් වෙන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ. මේ අනවශ්‍ය බිය, තේරුමක් නැති දේවල් වලට බිය වෙලා අපි කායිකවත් රෝගී වෙනවා. මානසිකවත් රෝගී වෙනවා. සමාජයක් විදිහටත් රෝගී වෙනවා. සංසාරෙත් දික් කර ගන්නවා. ඒතර මේ පළවෙනි කරන්නේ බය කරවන ඒවා ඕනේ නැහැ. ඇත්තටම අවශ්‍ය නැහැ. අපිට තොරතුරක් ඕන නම් සාමාන්‍ය තොරතුරක් දැනගත්තාම ඇති. ඉන් එහාට අවශ්‍ය නැහැ. ඊළඟට දෙවෙනි කාරණය මේ ඔබතුමාරි කලින් ලැයිස්තුවක් කිව්ව බය වෙනවා. යහස් යාත්‍රාවල යන උස තැන් වලට යන සමූහයකට කතා කරන්න ප්‍රසිද්ධියේ ඉන්න වෙණී හිටින්න බී. දැන් මේ විදිහට මේ බියේ අවස්ථා තිබෙනවා. සරලම තැන තමයි මේ චකිතේ කියන බිය. චකිතයක් කියන්නේ මේ දැන් හිතමු විභාගයක් තියෙනවා. ඒකට විභාගෙට ලියන්න පුළුවන් වේද? අද නෙමෙයි විභාගෙ තියෙන්නේ. විභාගෙ තියෙන ලබන සතිය, ලබන මාසෙ, ලබන අවුරුද්දෙට. හැබැයි අද ඇති වෙනවා හිතේ චකිතයක්. මම පාඩම් කරා ඇද්ද? මතක් වෙයිද? වෙලාව ඇති වෙයිද? දැන් මේ වගේ ඇති වෙන බිය. ඉතින් හැබැයි මේ බිය ලොකු බයක් නෙමෙයි. මේක ලොකු බයක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් මේක වර්තමානයේට සම්බන්ධ බයක් නෙවෙයි. අනාගතයේ පැත්තෙන් එන බයක්. දෙලඟ බය තමයි ඒ වෙලාවේ වෙන සිදුවීමකට ඇති වෙන බය. අපි තුමු සතෙක් දැක්කොත් එන බය. හදිසි වාහනයක් එකපාරට ළඟින් ගියොත් එන බය. ලිස්සල වැටෙන්න යනකොට ඇති වෙන බය. එතන හිතන්න වෙලාවක් නෑ බය වෙලා. ඒ වර්තමාන සිදුවීමකට එන බය. බය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වර්තමාන සිදුවීමකට එන බය. අර කලින් කිව්වේ අනාගතේ මෙහෙම වෙයිද නැද්ද? පුළුවන් වෙයිද බැරි වෙයිද? ඒ එන චකිතය. ඒ ආත්ම විශ්වාසයත් එක්ක එන ප්‍රශ්නය. ඒතර ඒ ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමෙන් ඒ බිය නැති කර ගන්නට පුළුවන්. ඒ චකිතය. සහ විවෘත වීම තුළ පුළුවන් විදියට කරනවා. විභාග පාස් වෙන්නත් පුළුවන්, ෆේල් වෙන්නත් පුළුවන්. විභාගේ පාස් වෙන්නත් පුළුවන්, ෆේල් වෙන්නත් පුළුවන්. පෙපරින් මාසෙන් පාඩම් කරනවා. ඒ දෙපැත්තටම ව්‍යුක්තව ඉන්නවා. වර්තමාන බිය වෙනස්. වර්තමාන සිදුවීමකට එකපාරට ශනිකව අපිට හිතන්න වෙලාවක් නැහැ. බය වෙලා ඉවරයි. හැබැයි ඒ බය වැදගත්. අම කලිනුත් කිව්වාගේ ඒ බය පරිස්සම් වෙනවා. අපි එකපාරට එතනින් අහකට පනින්න උදව් වෙනවා. ගින්දරකට නම් අත එකපාරට ගැස්සිලා එනවා. දැන් මේවා උදව් වෙනවා. හැබැයි එතන වුණත් සිහිය ඇති කරගත්තොත් බිය වෙලා එක තැන දඟලනවා වෙනුවට, නැත්නම් අනතුරකින් අනතුරකට යනවා වෙනුවට නිරුපද්‍රිත තැනකට එන්න පුළුවන් සිහිය තිබ්බොත්. ඊළඟ බිය තමයි මේ ටිකක් අමාරු දේ, ওই බිහිතිකා කියන தත්ත්වය. ඒ චකිතය බය, ඊළඟට බිහිතිකා தත්ත්වය. ඒකට තමයි ඔබතුමා කිව්ව රහස්‍ය යාත්‍රාවල මම හිතන්නේ. ඒවට ඒ කාණ්ඩයට තමයි ඇතුළත් වෙන්නේ, බිහිතිකා කාණ්ඩයට. දැන් බිහිතිකාවක තියෙන ප්‍රශ්නේ එතන මේ ඒ වෙන්න පුළුවන් අනතුරක් තියෙනවනම් ඒක හුඟක් වැඩි කරලා තමයි පෙන්වන්නේ බිහිතිකාවක. දැන් සාමාන්‍ය වර්තමාන සිදුවීම් අපිට හිතන්න දෙයක් නැහැ. ලිස්සනකොටම බය වෙනවා, බය වෙලා එක බේරෙන්න පයින්නවා මොනවා හරි. අර මේ චකිතේදීත් ඔය විභාගේ ලියන්න පුළුවන් ඒක පරිවේදී. ඉතින් ෆේල් වෙන එක නෙවෙයි, ඊට එහා දෙයක් වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ කවුරුවත් විභාගයක් අසමත් වුණා කියලා කිසි දෙයක් නැහැ. හොඳම ෆේල් වෙච්චරයි. හැබැයි දැන් අර බිහිතිකා කිව්වහම ඒකේ සීමාවක් නැහැ. ඕනේ තරම් මවා ගන්න පුළුවන් ඒකේ වෙන අනතුර. අනතුර බහුගුණ වෙලා ඒක ගුණෝත්තර පැත්තට වැඩි වෙනවා, වැඩි වෙනවා, වැඩි වෙනවා. ඒක නැවැත්මක් නැහැ. එනිසා ජීවත් වෙන්න අමාරුම බයි මුහුණුවර තමයි බීතිකා කියන කාරණේ. බීතිකා කියන වචනේ හරියට දන්නේ නැහැ කොහොමද කියන්න දන්නේ. මේ ඔය යම් යම් මවා ගැනීම නිසා ඇති වෙන දේවල්. මකුළුවෙක් ඉන්නවා. දැතර මේ මකුළුවක් කයි කෑවහම මොකද වෙන්නේ? ඒක මහා භයානක තත්ත්වයක් මවා ගන්න. ඒ මවා ගන්න මවා ගන්න එතන ඉන්න අමාරු වෙනවා. කොහෙත්ම ඉන්න බැරි වෙනවා. එතන හිටියොත් හුස්ම ගන්නත් අමාරු වෙනවා. මේ ඔබතුමා කිව්වා වගේ අර පැනික් වෙනවා කිව්වේ ඒ වගේ හුස්ම ගන්න අමාරු වෙනවා. අපු හයියෙන් ගෑන්න පටන් ගන්නවා. එහෙම තත්ත්වයක් එනවා. එතකොට මේ තත්ත්වය ටිකක් බැරෑරුම්. දැන් බය වුණාම සාමාන්‍ය ප්‍රතික්‍රියා තුනක් වෙන්න පුළුවන්. එකක් තමයි මේ පලා යනවා. බය වෙච්ච ගමන් අපි කරන්නේ පැනලා දුවනවා. ඉස්සල වැටෙන්න ගියොත් එකපාරට අහකට පයින්නවා. සර්පෙක් ඉන්නවා දැක්කොත් උඩින් පයින්නවා. මොනවා හරි ඒවා හිතන්නේ නැහැ. පලා යන්න උත්සාහ කරනවා. දැන් පලා යන්න ඒක තමයි බයේ එක මූලිකම ප්‍රතික්‍රියාව. ඊළඟ ප්‍රතික්‍රියාව තමයි සටන් කරනවා. සටන් කරනවා. ඒ අපි බය කරපු දේ, අපිට අමතරක් වෙයි කියලා හිතන දේ යටපත් කරන්න, ඒක මර්ධනය කරන්න, විනාශ කරන්න උත්සාහ කරනවා. ගලක් අරගෙන ගහන්න පුළුවන්, පොල්ලක් අරගෙන ගහන්න පුළුවන් මොනවා හරි. ඒ තුන්වෙනි ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ තමයි මොනවත් කර කියා ගන්න බැරුව ගල් ගැහෙනවා. ගල් ගැහෙනවා. එතන පලා යන්නත් බෑ, සටන් කරත් බෑ. මේක තමයි පැනික් වුණා කියන්නේ. එතන යන් ගල් ගැහිච්ච තත්යකට පත් වෙනවා. මේක තමයි ඊටාම අහිතකරම දේ. අර මුල් දෙකත් අහිතකරයි. හැබැයි මේ දෙකේ කිසියම් ආරක්ෂාවක් ලැබෙනවනේ. මේ ගල් ගැහුණොත් එහෙම මොනවත් කරගන්න බැරි වෙනවා. ওই විහිතිකා තත්ත්වෙට ගියාම මා හිතන්නේ වෙන්නේ ගල් ගැහෙන තත්ත්වයකට එනවා. ඉතින් ඒ නිසා මෙතනදී පළවෙනිම කාරණේ මෙහෙම වෙන බව දැනගන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්නේ කියලා. මේ සඳහා සිහිය අවශ්‍යයි. තමන් කෙරෙහි යොමු කරගත්ත සිහියක් ඕනේ. මේ සිහිය පුරුදු කිරීමේ තියෙන ලොකුම ප්‍රයෝජනයක් තමයි මෙබඳු ගල් ගැහුණු අවස්ථාවකට යන්නේ නැතිව මුල ඉඳලා ඒ පිළිබඳ දැනුවත් වෙලා මේ අපිව ක්‍රියාශීලී තත්ත්වයකට ගන්න පුළුවන්. ගල් ගැහුණාම අපි අකර්මණ්‍ය. ඔහෙ ඉන්නවා. අනතුරු වෙනවා. හැබැයි ඔහේ ඉන්නවා බලාගෙන. බලාගෙනත් නේ මොනවත් කර කියා ගන්න බැරි තැනකට එනවා. සමහරට හුස්ම හිර වෙනවා. බාහිර අනතුරක් නැති වුණත් ඒ නිසා සිහිය ඇති කරගන්න. සිහිය ඇති කරගන්න පුළුවන් නම් පුහුණු වෙලා තියෙනවා නම් ඒ වෙලාවේ අපේ ඇඟට මොකද වෙන්නේ කියන එක අපිට තේරෙනවා. ඊළඟ හුස්මට මොකද වෙන්නේ කියන කාරණේ තේරෙනවා. මේවා තේරෙනකොට අපිට පුළුවන් හිතලා මේවා වෙනස් කරගන්න. සිහියනිසත් වෙනස් වෙනවා, හිතාමතාමත් වෙනස් කරගන්න පුළුවනි. හිතලා හුස්ම ගන්න පුළුවන, දීර්ඝ හුස්ම ගන්න පුළුවන, ටිකක් ඇඟපත හොලවල බලන්න පුළුවන, අඩි අත් දෙකක් ඇවිදලා බලන්න පුළුවන, අත් දෙක උස්සලා බලන්න පුළුවන්, බෙල්ල කරකවල බලන්න පුළුවන්. දැන් මේ වගේ කායිකවත් මානසිකවත් අපව කර්මන්‍නි තත්යකට ගේන්න පුළුවන්, ක්‍රියාශීලී තත්යකට සිහිය තිබ්බොත්. ඉතින් ඒ නිසා වැදගත්ම සාධකයක් තමයි මේ සිහිය සාතිමත් බව, අවදිමත් බව පුහුණු කිරීම හා එය අත්මෙහෙතක් විදිහට තමන් ළඟ තබා ගැනීම.
හොඳයි, බොහොම ස්තුතියි. නිල්ලම්බ භාවනා මධ්‍යස්ථානයේ නිකිණි පොහොය වෙනුවෙන් ඔබ වෙත පිදෙන බියට බය වෙමුද සුසංහිත වැඩසටහන් මාලාවේ අද මාතෘකාව තමයි බියට බය වෙමුද. ඉතින් මේ සඳහා අපි සාකච්ඡා කරමින් සිටිනවා අපේ ගුරුතුමන් සමග. මේ මුල් පැයට පසු ඔබගේ ප්‍රශ්න පෞද්ගලිකව ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඔබ සියලු දෙනාටම ලැබෙනවා. අපේ මෙතෙක් වෙලා කරන අද සාකච්ඡාවෙන් අපිට ලැබුණු බොහෝ කරුණු කාරණා අතර විශේෂයෙන්ම උතුම ඉතාමත්ම වැදගත් පණිවිඩයක් අපිට යොමු කරා, සාමූහික මෝහනය. හරි අපූර්ව වචනයක්. අපි මෝහනයට ලක් වෙනවා ඇති මේ රූපවාහිනී මේ මාධ්‍ය වලින් ලැබෙන ප්‍රෝත්ති නැරඹීම නිසා අපි සියලු දෙනාම එක විදිහට මෝහනයට පත් වෙනවා ඇති. ඒ වගේම තමයි දියවන පුද්ගලයන් සමහර වෙලාවට සමහර පුද්ගලයන් අතර උතුම පැහැදිලි කර ආකාරයට බීතිකා තත්වයන් තියෙනවා. වඩා වැදගත්ම දේ තමයි මේ බීතිකා තත්වයන් ඇති වෙන බව තමන් සිහියෙන් යුතුව සිටියා නම් ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි. සම්භව වෙලාවට බයටපත් වෙන අය බය වෙලා තමයි බලන්නේ මොකද වුනේ කියලා. ඒ නිසා ඒ ඊටාත්ම වැඩගත් පණිවිඩයක් උතුමා ඉදිරිපත් කරේ ධර්මානුකූල පණිවිඩයක්. දැන් මේට අමතරව මේ තවත් ඒට සම්බන්ධව ගැටලුවක් අපේ අසන්නියක් වාසන්නෙක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක තමයි ගැටලුව. ගුරුතුමනි, මේ දැන් වර්තමානයේ මේ රටේ තියෙන තත්ත්වය, එහෙම තමයි ලෝකෙ තියෙන තත්ත්වය. අපි දන්නවා දැන් මේක මේ ගැටලුව අපේ රටට විතරක් සීමා වෙච්ච ගැටලුවක් නෝන බව ලෝකයේ බොහෝ රටවල් සමග සම්බන්ධකම් ඇති අය දන්නවා ඇති. බොහෝ රටවල් වල ආර්ථික ගැටලුව ඇවිල්ලා මේ උද්ධමනය වැඩි වෙලා බඩු මිල ඉහළ යලා ඉහළ ගිහින් මේ නොයෙක් ආකාර ගැටලු ඒ රටවලට පොදු ගැටලු තියෙනවා. වර්තමානයේ රටේ තත්ත්වය සහ ලෝකයේ තත්ත්වය ගැන සිතන විට අනාගත ගැන ලොකු බියක් ඇති වෙනවා. මේ අනාගතය ගැන ඇති වෙන බියක්, මේ විශාල මානසික පීඩනයක් කියලා ඒ පින්වතිය පින්වතා ඉදිරිපත් කරනවා. මේ නැති කර ගැනීමට කොමක් කළ යුතුද? වර්තමානයේ රටේ තත්ත්වය, ලෝකයේ තත්ත්වය ගැන සිතන විට අනාගතය ගැන ලොකු බියක් තියෙනවා. මේ විශාල මානසික පීඩනයක්ලු මේ නැති කර ගැනීමට කොමක් කළ යුතුද කියලා එතුමිය අහනවා. ගුරුතුමනි,
මට හිතෙන්නේ මම ප්‍රශ්නේ අහන්න කියලා, නමුත් කීප වතාවක් මම අන්තර්ජාලය සම්බන්ධයෙන් නැති වෙලා ගිය නිසා සම්පූර්ණයෙන් ප්‍රශ්නේ අහුණද කියලා සැකයි. මම ප්‍රශ්නේ කියන්නම්. වර්තමාන තත්ත්වය නිසා ලෝකේ උද්ධමනය වැඩි වෙලා බහඬ හිඟයක් සහ මිල වැඩිවීමක් තියෙනවා. අපේ රටේ අපේ රටටත් ඒ බලපානවා ටිකක් අනිත් රටවලට වඩා දරුණු විදිහට. මේ ගැන හිතන විට අනාගතයේ අපිට මොනව වෙයිද කියන, ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන බය ඇති වෙනවා. ඒතර මේ බය කොහොමද නැති කරගන්නේ වගේ ප්‍රශ්නයක් තමයි ඇහුවේ. ඒක හරිද? ඒක මට ඇහුණු විදිහ.
ඔව්, ඔබතුමා හරි අහපු විදිහ. හරි.
හොඳයි, බොහොම ස්තුතියි. දැන් මේ ගැන හිතන විට ඇත්තටම සාමාන්‍ය බොහෝ දෙනෙකුට බියක් එන්න පුළුවන්. කන්ද නැති වෙයිද, තෙල් නැති වෙයිද, බේත් නැති වෙයිද, ඉන්න තැනක් නැති වෙයිද, මේ විදිහට සැක සංඛා එනවා. ඒ සැක සංඛා එක්ක ලොකු බයක් එනවා. මෙතනදී මේ එක දැන් පෞද්ගලිකව අපට මේ තත්ත්වය සමහන් කරගන්න කළ හැකි ප්‍රායෝගික දේවල් මොනවද කියා බලා අනේ ඒ දේවල් කරන්න පටන් ගැනීම වටිනවා. ලෝක උද්ධමනය නැති කරන්න අපිට බෑනේ. අපේ රටේ උද්ධමනය නැති කරන්නත් අප එක්කෙනෙකුට දෙන්නෙකුට බෑ. හැබැයි මේ ප්‍රශ්නේ අපට බලපාන විදිහ අඩු කරගන්න පෞද්ගලිකව කරන්න දේවල් තියෙනවා නම් නැත්තම් පවුලක් විදිහට එක සංවිධානයක් විදිහට ගමක් විදිහට කරන්න යමක් තියෙනවා නම් ඒ දේවල් හඳුනාගෙන පටන් ගැනීම වටිනවා. කතා කර කර සිටීමම නෙමෙයි පටන් ගැනීම. ඒතරෙ පටන් ගන්න දේවල් සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවනි. නමුත් මේ ප්‍රායෝගිකව මේ ප්‍රශ්නය අඩු කරගන්න සමහන් කරගන්න කිසියම් ක්‍රියාමාර්ගයක අපි යෙදෙන විට අර හිතන්න තියෙන වෙලාව අඩු වෙනවා. ඊළඟට මේ අද අපි මේක විසඳගන්න යමක් කරනවනේ. එයින් කිසියම් සුරක්ෂිත භාවයේ පිළිබඳ හැඟීමකුත් එනවා. දැන් මේ ඊටාම වැදගත්. ඔය හිත හිත සිටීමයි කතා කර කර සිටීමයි වෙනුවට බලන්න මොකක්ද එහෙනම් කරන්න පුළුවන් අපිට. තනි තනිව කරන්න පුළුවන් දේ කොමක්ද? පවුලක් විදිහට සංවිධානයක් විදිහට එක ගමක් විදිහට මොනවද කරන්න පුළුවන්? කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. දැන් මේක හරියට මේ සූර්යයන් හතක් පායලා මේක උණු වෙලා මේ ලෝකේ ලෝක විනාශ වෙනා වගේ දෙයක් නෙවෙයිනේ. එහෙම නැත්නම් වෙන ඈත තියෙන උල්කාපාතයක් අඩංගුවටලා මුළු පෘථුවියම සුන්නත් දූලි වෙලා යනා වගේ තත්ත්වයක් නෙවෙයි. තවමත් ලෝකේ ආහාර නිෂ්පාදනයයි පරිභෝජනය අතර ලොකු පරතරයක් තියෙනවා. ඒ කියන්නේ ආහාර නිෂ්පාදනය වැඩි ඊටාම. පරිභෝජනයට වැඩි නිෂ්පාදනය වෙනවා. අනිත් සම්පතුත් ඒ වගේ. ඒතර මෙතන තියෙනවා වෙන ප්‍රශ්න ටිකක්. මේවා බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. තාම මේ හිතුවට මේ ලොකු අර්බුදයක් එයි කියලා ඇත්තටම මේ අර්බුදේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ තිබුණා මේ අර්බුදේ ලෝකේ බොහෝ සමහර රටවල් වලට හැමදාම තිබුණ රටවල් අපි අහලා තියෙනවනේ. එනිසා මේ මෙතන කරන්න දේවල් තියෙනවා. ඒ ප්‍රායෝගික පුද්ගලයෙක් වීම තමයි පළවෙනිම වැදගත්ම කාර්යය. දෙවෙනි කාරණය තමයි අපේ අවශ්‍යතා සීමා කර ගැනීම. මේ ඊටාම් වැදගත්. මොකද බය ඇතිවෙන්නේ අවශ්‍යතා අසීමිත වුණාම. يعني තණ්හාව වැඩි වුණාම තමයි බය වැඩි වෙන්නේ. මේ මා කලින් කිව්වනේ මේ බිය අපේ හැඟීම් ලයිස්තුව ගත්තොත් දෙවෙනියට එන්නේ කියලා. පළවෙනි කාරණේ තමයි තණ්හාව. මේ තණ්හාව සහ ඊළඟට බය. අනිත් හැඟීම් ඔක්කොම එන්නේ ඊට පස්සේ. තරහින්නේ ඊට පස්සේ. පළවෙනියට තණ්හාව, තණ්හාව යම් ප්‍රමාණයකට තියෙනවද ඒ ප්‍රමාණයට බය. මේ තණ්හාව ටික අඩු කරගන්න බලන්න. තණ්හාව වැඩි වෙන්න මේ ඔක්කොම ප්‍රශ්න උග්‍රව දැනෙනවා. නිින්ද යන්නේ. බලන්න කොච්චර සරලව ජීවත් වෙන්න පුළුවන්ද? අඩු දේවල් වලින් ජීවත් වෙන්න පුළුවන්ද? සමහර දේවල් නැති වුණත් ජීවත් වෙන්න පුළුවන්. දැන් බලන්න මේ අනවශ්‍ය දේවල්, අත්‍යවශ්‍ය නොවන දේවල් කෙරෙහි තියෙන දැඩි අපේක්ෂා, බලාපොරොත්තු අඩු කරගන්න. මේක ඊටාම වැදගත්. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි මේක ලෝකෙටම බලපාන දෙයක්. ලෝකෙටම බලපානවා. ඉතින් ඒ නිසා මේක ලෝක මට්ටමින් විසඳුමක් හැමෝම හොයන කාරණයක්. ලෝක සංවිධාන, ලෝක සෞඛ්‍ය සංවිධාන, ආහාර සංවිධානේ මේ හැම දෙයක්ම මේකට විසඳුම් හොයනවා. ඉතින් එක පැත්තකින් අපිට ඒ වගකීම බාරගත්ත, බාර දුන්නු අය ඉන්නවා. ඒ අය ඒකට විසඳුම් හොයනවා. ඒ ගැනත් හිතලා අපිට කිසියම් සැනසිල්ලකට පත් වෙන්න පුළුවන්. මේක අපිම විසඳන්න ඕනේ නෑ ලෝක ප්‍රශ්නේ. ඒ ලෝක මට්ටමිනුත් විසඳුම් හොයනවා, විසඳුම් හොයාගෙන තියෙනවා. ඒවා එන්න කල් යන්න පුළුවනි. ඒ කියන්නේ හිතත් සැහැල්ලුවට, කිසියම් සැහැල්ලුවකට, සැනසිල්ලකට පත් වෙන්න පුළුවන්. ඉතින් අවසානම කාරණේ තමයි වැඩි මුණොත් වෙන්නේ මැරෙන එක. ඉන් එහා දෙයක් වෙන්නේ නැහැනේ. වැඩි මුණොත් මැරෙන එක වෙන්නේ. ඉන් එහා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් කොහොමත් මැරෙන. කොහොමත් මැරෙනවනේ. ඔය උද්දාමනේ නැති වුණත් මැරෙන. එදේ තමයි ටිකක් කලින් මැරෙන්න පුළුවන්. ඒක දන්නේ නැහැ කියන්නේ. මැරෙන එක වෙනවා. ඒතර මේ නොමැරෙන කෙනෙක් උද්දාමනේ නිසා මැරෙන තත්ත්වයටපත් වෙනව නෙවෙයි. අපිට හිතෙන්නේ එහෙමයි. අපි අමරණීයයි. අපිට අපි අජරාමරයි. කියන්නේ මායසට යන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. මේ කෝවිඩ් ආපු නිසා තමයි අපි ලෙඩ වුනේ. කෝවිඩ් ආපු නිසා තමයි මැරෙන්නේ. දැන් මෙහෙම තමයි බය වුනේ අපි. නමුත් කෝවිඩ් නැතත් අපි අජරාමර නෙමෙයි, අපි ජරමරයක්. මම කියන්නේම ජරමරයක්. ලෙඩ වෙන, මහලු වෙන, මිය යන දෙයකට තමයි මම කියන්නේ. ඉතින් මේ උද්දමනියාව කියලා ඒ தත්ත්වේ වෙනස් වෙන්නේ නැහැ. ටිකක් ඕනනම් කලින් වෙයි. ඒකත් හරියටම කියන්න බෑ. ඒ වැඩි මොනොත් වෙන්නේ ඒ කවදත් වෙන්න තිබුණු දේ වෙන එක. ඒ කොහොමත් වෙන උද්දමනිය තිබුණත් නැතත් මේ ඇත්ත ඇයි අපි වහගන්නේ? මේක තමයි ඇත්ත. මේ තමයි යථාර්ථය. ඒත් මේ යථාර්ථය අපිට කිසියම් දුරකට පිළිගන්න පුළුවන් නම් ඒ පිළිගන්න පුළුවන් මට්ටමට බය අඩු වෙනවා. ඒ පිළිගන්න පුළුවන් නම් බයක් නැහැ. පිළිගන්න බැරි තැනක තමයි බිය ඇති වෙන්නේ.
හදයි මම හිතනවා ඒ පැහැදිලි කිරීමත් සමග මතුවන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මේ අසන්නෙක්කුත් ඉදිරිපත් කළා තියෙනවා කලින්ම. දැන් ඔබතුමා කියව අවසානයෙන් අපි කොහොමත් මරණයටපත් වෙනවා. මරණය හැමෝටම පොදු දෙයක්. දැන් මේකට සම්බන්ධ තව ගැටලුවක් තියෙනවා. මේ ඉදිරිපත් කළ එක්තරා අපේ අසන්නෙක් අවසරයේ ගුරුතුමනි, සසරේ යනු සසරේ ස්වභාවය දැක දුක් විඳීමට තියෙන බයද ඒ දෙවැනි කොටස තිගැස්සීමේදී ප්‍රචාර දක්වන්නේ දුක් විඳීමට සිදුවේ කියා හිතන බය නිසා නොවේද? මේ මරණ බියට වඩා වෙනස් දෙයක් බව මගේ අත්දැකීමයි. මට දැනෙන්නේ මම මරණයට බය නැහැ, නමුත් දුක් විඳින බයයි. මේ පහදා දිය හැකි නම් බොහෝමත්ම සිද්ධ වේ. පින් සිද්ධ වෙනවා කියලා. මම තව කොටසක ඉදිරිපත් එකතු කරන්න කැමති දැන්. මේ මරණය ගැන, මරණ බය ගැන අපි කතා කළ යුතුයි කියලා මම හිතනවා වැඩසටහනකදී. ඇතැම් අය මරණය ගැන කතා කරන බොහොම බයක් බියක් දක්වනවා. මම හිතන්නේ අපේ කණ්ඩායමේ ඒ වැනි තත්ත්වයන් බොහොම අඩුයි කියලා මම හිතනවා. මම කැමතියි මේ ප්‍රශ්නෙට ඔබතුමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන මේ මරණ බියට වඩා වෙනස් දෙයක් බව මගේ අත්දැකීමේ මට දැනෙන්නේ මම මරණයට බය නැහැ, නමුත් දුක් විඳින බයයි.
ඔබෙන් බය වෙන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රශ්نين මතුකල දුක් විඳින්න තියෙන බිය, වේදනාවට තියෙන බය. ඒතර මේ බයත් මරණ බිය ඇතුලේ තියෙනවා. මරණ බිය කියන්නේ සංකීර්ණයක්. බියේ සංකීර්ණයක්. එතකොට මේ සංකීර්ණය ඇතුලේ වේදනාවට තියෙන බයක් තියෙනවා. සහ තවත් බයවල එකතුවක් මරණ බියේ තියෙනවා. ඉතින් දුක් විඳින්න බයයි. තව බයවල් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ දුක් විඳීම ගැනනේ. දැන් මේ වේදනාවට තියෙන බය ඇති වෙන්නේ හේතු දෙකක් නිසා. එකක් තමයි මේ ඒ වේදනා දුක කියන දේ නොතිබිය යුතුයි කියන හැඟීම නිසා. කියන්නේ ජීවිතේ තියෙනව නම් තියෙන්න ඕනේ සැප පමණයි. දුක තියෙන්න බෑ. සුවය පමණයි දුක තියෙන්න බෑ. කියන මෙන්න මේ ආකල්පය නිසා දුක ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒ නිසාම සැපට ඇලෙන ගතියකුත් එන එක තමයි දෙවෙනි හේතුව. සැපට අපි හරි කැමති. යම් පමණකට සැප විඳින්න කැමතිද ඒ පමණට දුක විඳින්න කැමතිද? එතන මේ ජීවිතය කියන එක අපි දෙකට පළලා තියෙන්නේ. පොල් ගෙඩියක් දෙකට පළුවා වගේ පොල් ගෙඩිය එකක් හැබැයි දෙකට පළුවාම බෑ දෙකක්. අපි හිතනවා මේ බෑ දෙකේ එකතුව තමයි පොල් ගෙඩිය කියන්නේ. නෑ පොල් ගෙඩිය කියන්නේ බෑ දෙකේ එකතුව නෙමෙයි පොල් ගෙඩිය එකක්. අපි මේක දෙකට පළපු නිසායි දැන් බෑ දෙකක් පේන්නේ. මේ දෙක අපි හිතනවා මේ දෙක එකතු කරාම ආයේ පොල් ගෙඩියක් හැදෙන්නේ නෑ කවදාවත් හැදෙන්නේ නෑ. එතකොට මේ දුකයි සැපයි දෙක මේ එකතුවකට තමයි ජීවිතය කියන්නේ. මේක එක ජීවිතයේ ඔය දුකත් විඳිනවා සැපත් විඳිනවා දුක විතරක් විඳින කෙනෙකුත් නෑ සැප විඳින්න පමණක් විඳින්න පුළුවන් උණු කෙනෙකුත් නෑ ජීවිතේ මේ දෙකම අඩු වැඩි වශයෙන් සමසමව හරි විඳිනවා නමුත් සාමාන්‍ය බොළඳ හිතක් හිතනවා සැප විතරයි තියෙන්නේ ඒක බොළඳ දැක්මක් දැන් උදාහරණයක් විදිහට කුඩාම ළමෙක් ලදරුවේ පැණි රහ කන්න කැමති. මේ තිත්ත රහ කන්න කැමති නෑ. තිත්ත යමක් දුන්නොත් ප්‍රතික්ෂේප කරනවා. හරි අමාරුයි කවන්නේ. මොකද ඒ දරුවගේ හැඟීම තමයි රහක් නම් ඒ පැණි රහ වෙන්න. වෙන රහවල් තියෙන්න බෑ. යමක් රහ නම් ඒක පැණි රහ පමණයි. වෙන කිසිම රහක් දැනෙන්න බෑ. ඒ නිසා සියලුම අනිත් ආහාර ප්‍රතික්ෂේප කරනවා පැණි රහ නැති. මේක බොළඳයි. හැබැයි ටික ටික මොහු පුරා යන්න තේරෙනවා තිත්ත තියෙනවා කහට රා තියෙනවා බුල්ට රා තියෙනවා මේ සියල්ල අත්දැකීම්. ඒතර වැඩිහිටි කෙනෙක් අර පුංචි ළමෙක් වගේ අඬන්නේ නැහැ. ඇඹුල් කැමක් කන්න වුණා තිත්ත යමක් කන්න වුණා කියලා කුඩා දරුවෙක් වගේ අඬන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඒක ඉතින් කිසියම් දුරකට සමානව අනුභව කරන්න පුළුවනි. මෙන්න මේ අවබෝධයේ මොහුකුරාගේ අවබෝධයේ සියලුම ජීවිත අත්දැකීම් වලට අපි ගේන්න ඕනේ. මේ සැපත් ජීවිතේ විඳින්න වෙනවා දුකත් විඳින්න වෙනවා. මේක වෙන් කරන්න බෑ. සැප විතරක් තියාගෙන දුක අයින් කරන්න බෑ මේක. චක්‍රයක් විදිහට කියන්නේ රවුමක් විදිහට මේ රවුම කරකැවෙනවා. අටලෝ දහම කරකැවෙනවා. කරකැවීම නවත්තලා අපිට එක පළුවක් විතරක් නවත්තගෙන ඉන්න බෑ. කරකිනකොට මේ කෝවත් වෙනවා. ඉතින් මේක බලන්නකි අපිට විතරක් නෙමෙයි අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතය ගත්තත් දුක් පීඩා ලැබුණා. දුක් පීඩා ලැබුණා. උන්වහන්සේට තනි වෙන්න වුණා. අසනීප වුණා. චෝදනා ලැබුණා. ඊළඟට ආහාර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඉතින් මේවා දුක් පීඩා. ශාස්ත්‍ර බුද්ධත්වයේ ලැබුණත් ඒකෙන් බේරෙන්න බෑ මේ ශරීරයක් තියෙනවා නේද? උන්වහන්සේ මනසින් සැලුන්නේ. ඒතර මනස දුක් විඳිනවද නැද්ද කියන එක තමයි වැදගත්ම කාරණේ. කායිකව දුක් පීඩා විඳින්න පුළුවන්. ඒ කාය අපේ ශරීරේ නිදහස් නෑ. සැපත් විඳිනවා දුකත් විඳිනවා. හැබැයි ඒ කායික දුක මානසික දුකක් කරගන්නවද නැද්ද? ඒ අපේ අතේ තියෙන්නේ. ඒක මානසික දුකක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ පිළිබඳ අවබෝධයකින් කිසියම් උපේක්ෂාවකින් ඉන්නත් පුළුවන්. ඒතර ඔබතුමාට දෙන්න තියෙන පිළිතුර තමයි කායික වේදනා හොයාගෙන යන්න එපා. අසීක හොයාගෙන යන්න එපා. ඒවා අඩු කරගන්න උත්සාහ කරන්න. පුළුවන් ඒවා අත්හරින්න බලන්න. හැබැයි කිසියම් කායික වේදනාවකට මුහුණ පාන්න වුණොත් ඒක මානසික දුකක් කරගන්න නැතුව අවබෝධයෙන් ජීවත් වෙන්න. අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් හිතේ සතුට තියෙනවා, සැනසille තියෙනවා. ඒ වේදනාව ඇඟේ විතරයි තියෙන්නේ. ඒත් ඒ සැනසිලිදායක හිතට පුළුවන් කයටත්, ශරීරයටත් උදව් කරන්න. ඒ පීඩණේ කය සිය මට්ටමකට හරි නිදහස් කරන්න.
හොඳයි. දැන් ඒ මාතෘකාවට ටිකක් අදාළ නොවන හැබැයි බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් එක්තරා අපේ කල්යාණ මිත්‍රයෙක් ඉදිරිපත් කරලා තියෙනවා. මම කැමති ප්‍රශ්නේ ඒ විදිහටම කියවන්න. මේක ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. Regarding another thing some people worry about, it is about how the number of Buddhists, especially in Sri Lanka, is reducing due to intentional acts from other religious activists. My question is, should we as Buddhists be involved in the propagation or the protection of Buddhism, or will the Dhamma be protected by itself? So question, prashne tamai, should as Buddhists be involved in propagation or the protection of Buddhism, or will the Dhamma be protected by itself? ඒකට ඔබතුමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
ආ බොහොම සමාවෙන්න මට ඒ ප්‍රශ්නේ අර එක කොටසක් ඇහුන්නේ නැහැ මම විසන්දි වුණා. අර මුල්ම කොටස ඇහුන්නේ නැහැ මට.
ආ this regarding another thing some people worry about, it is about how the number of Buddhists especially in Sri Lanka is reducing due to intentional acts from other religious activists.
හොඳයි බොහොම ස්තුතියි. ඒ ගැන කොහමද ඔබතුමාගේ හරි ඔබතුමීගේ හරි තියෙන සංවේදීතාවයේ අගය කරනවා බෞද්ධයන් ගැන එක කාරණේ මේක දිහා හරි බලල්ල බලන්න ඕනි දෙයක් මේ බෞද්ධයන්ගේ සංඛ්‍යාව අඩුවීම ගැන ඊළඟට බෞද්ධයන් අබෞද්ධයන් වීම ගැන අබෞද්ධයන් පෙරවීම ගැන මේක බොහොම පළල් කාරණයක්. ඉතින් ඒ ගැන මේ වෙලාවේ කෙටියෙන් කීවොත් එකක් තමයි අපේ තියෙන අඩුපාඩු නිසා සමහර අය බුදුදහම ගැන කලකිරෙනවා. කියන්නේ දහම ගැන නෙමෙයි කලකිරෙන්නේ, දහමේ අඩුපාඩු නිසා නොවෙයි, මේ භාවිතයේ තියෙන අඩුපාඩු දැකලා කලකිරෙනයි ඉන්නවා, එපා වෙනයි ඉන්නවා. ඉතින් එපා වෙන අය සමහර අය ওই ආගමක් නැති විදිහට ජීවත් වෙනවා, සමහර අය ඊට වැඩිය හොඳයි කියලා හිතන ආගමක් අදහන්න පටන් ගන්නවා. ඒට හේතුව තමයි මේ අපේ බුදුදහමේ භාවිතයේ පැත්තේ තියෙන යම් යම් ප්‍රශ්න. ඊළඟ දෙවෙනි කාරණය එහෙම ප්‍රශ්නයක් නෙමෙයි, තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න නිසා ප්‍රශ්න සමීපකම මෙහෙම ප්‍රශ්න තියෙනවා. සිතර මේ කුල දෙන්නේ නැහැ, ලබා ගන්න දන්නේ නැහැ. ඒ තමන්ගේ තියෙන දුර්වලකමක් නිසා හරි අපේ තියෙන අපේ නොසලකිල්ල නිසා හරි මේ ඇයට විසඳුමක් නැහැ. එතකොට හැබැයි කවුරු හරි විසඳුමක් දෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන්. රැකියාවක් හොයලා දෙන්න පුළුවන්. ආසනීපයකට සුව කරලා දෙන්න පුළුවන්. සුව වෙනවා කියන හැඟීම දෙන්න පුළුවන්. තිබිච්ච මානසික ගැටලුවට සැනසෙල්ලක් දෙන්න පුළුවන්. එතකොට ආගමක මුවාවෙන් ආගමක නාමයෙන් දෙන්න පුළුවන්. එතකොට එහෙම ටිකක් දීලා කියනවා ඊට වැඩිය මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් සම්පූර්ණයෙන් මේ ආගම ඇදහැවුවොත්. එතන කෙනෙක් යනවා මේ ආගම අතහැරලා වෙන ආගමකට යනවා, ඒ තමන්ගේ ප්‍රශ්න විසඳෙනවා කියලා දැක්කොත් එක්ක විසඳ ගන්න පුළුවන් කියලා හිතුණා. ඒක දෙවෙනි කාරණා. ඉතින් මූලික වශයෙන් ඔය සාධක දෙක තමයි තියෙන්නේ ඔය ආගම වෙනස් කිරීම මාරු කිරීම කියන ප්‍රශ්නේදී. මේකෙදී මේ ඉතින් අපේ වගකීමක් තියෙනවනේ, අපි බෞද්ධයන් ගැන සොයා බලන්න ඕනේ. හොයා බලලා ඒ අය ඇත්තටම දහමේ පණිවිඩය ලැබෙනවද, ඒ අය ප්‍රශ්නවල ඉන්නවද, මේක මේ අපිට ගමක් ඇතුළේ කරන්න පුළුවන්, අපිට එක බෞද්ධ ආයතනයකට පුළුවන් තමන්ගේ වටේ ඉන්න පිරිස ගැන හොයලා බලන්න. හොයලා බලලා ඒ අයගේ සමාජික තත්ත්වය, ආර්ථික තත්ත්වය, පෞලේ තත්ත්වය, මානසික තත්ත්වය ගැන හොයන්න. ඉතින් ඒක භාවනාවක් නේක පැත්තකින්, ඒක පාරමිතාවක්, අපි කරන්න ඕනේ දෙයක්. ඒත් අපි මේක නොකිරීම නිසා මේව එකක්වත් කරන්නේ නැතුව අපි සංඛ්‍යාලේඛන හදලා කිව්වොත් මේ බෞද්ධයන් අඩු වෙනවා, මේව හරවා ගන්නවා. ඒක මම හිතන්නේ ටිකක් අසාධාරණයි. අපින් වෙන්න ඕනේ දේ අපි නොකර මේක පටන් ගන්න. අපි කරන්න පුළුවන් දෙයක් කරන ඇත්තනොත් ඉන්නවා. මේව හොයලා බලලා පටන් ගත්තොත් අපිට පුළුවන් මේ බෞද්ධයන්ට කිසියම් බුදුදහමින් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න මඟ පෙන්වන්න දෙන්න. ඒක ලැබිලා නැති නිසානේ යන්නේ. මේක ලබා ගන්න කොහොමද උත්සාහ කරන්න ඕනේ කියන කාරණේ පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමා ඒ නැත්තන් දිහා බැලුවහම ඒ ඇත්තටම ආගමනුකූල ජීවිත ගත කරපු අයද නැද්ද කියන එකත් හොයලා බලන්න වටිනවා. කියන්නේ සැබෑ බෞද්ධයන් මේ ධර්මයේ සැබෑ හරය අත්දකින අද්දුතු අයද මේ ඒවා අත්හැරලා වෙන ආගමකට යන්නේ නැත්නම් නාමික අපි කියන්නේ නාමික බෞද්ධයන් කියලා ඒ අයද යන්නේ කියලා බලන්න පුළුවන්. ඒ හුඟක් තුරට ওই නාමික බෞද්ධයන් තමයි ආගම අත්හැරලා යන්නේ වෙන ආගම් වලට යෑම කරන්නේ. අර ධර්මානුකූලව ජීවත් වුණ අයට වඩා මම කියන්නේ එහෙම ජීවත් වුණ අය වෙනස් කරන්නේ නැහැ කිය ආගම. වෙනස් කරපුවා ඉන්නවා නමුත් ඒක අතලොස්සක්. වැඩි බහුතරයක් ඉන්නේ නමට බෞද්ධ, උපෙන්න සාහිත්‍යයට බෞද්ධ වුණු අය පමණයි. ඉතින් ඒ නිසා මේ අය කොයි ආගමකට ගියා ජීවත් වෙන්නේ එක විදිහට. මේ හිටියා කියලා පන්සල් රැක්කෙත් නැහැ, වෙන දෙයක් කරෙත් නැහැ. ඒ නිසා වෙන ආගමකට ගියා කියලා ප්‍රපාතයකට යන්නේ නැහැ මේ අය. පිරිහෙන්නේ නැහැ. ඉතින් ඒ නම් ඊට වැඩිය පිටියටනේදී ඒසම් බය වෙන්න දෙයක් නැහැ ඒ ගැන. මේකට තව කාරණයක් එකතු කරන්න කැමති. අපි මේ ලංකාව ගැන මෙහෙම මේ පුංචි රට ගැන හිතුවට ලෝකෙ පැත්තෙන් බැලුවොත් නම් බුදුදහමට අනුව ජීවත් වෙන පිරිස හරියට වැඩි වෙවියන. බෞද්ධ ක්‍රමයට ජීවත් වෙන පිරිස භාවනා කරන අය. දැන් මේ කාරණේ කියන්න ඕනේ. ඔය අබෞද්ධ රටවල අය බෞද්ධ වෙනවා කියන්නේ භාවනාව පටන් ගන්න එක. එන තුමල් අරගෙන යන එක, පාම් පූජා කරන එක, ඔය ලොකු රෙදි අරන් ගිහිල්ලා ගොඩ නැගිලි වටේ ඔතන එක, ඒවට නෙමෙයි බෞද්ධ වෙනවා කියන්නේ. සීල සමාධි ප්‍රඥා මාර්ගයට එන එකට, භාවනාවට. ඉතින් ඒ අයට හරි පුදුමයි ලංකාවේ භාවනා නොකරන බෞද්ධයෝ ඉන්නවා කිව්වා. ඒ අයට මේක අදාහ ගන්න බෑ. මේ බෞද්ධ හැබැයි භාවනා කරන්නේ. කොහොමද එහෙම වෙන්නේ? ඒ අය හිතන්නේ බෞද්ධ කියන්නේ භාවනා කරන කෙනෙක් කියලා. මේ භාවනා කරන ඇත්තන් ලෝකෙ වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි යනවා. බෞද්ධ පිරිස වැඩි ලෝකෙ, කියන්නේ සංඛ්‍යාත්මක වැඩි වෙනව නෙමෙයි අනිත් ඇයට. නමුත් ඒ පිරිස වැඩි වෙවි යනවා. මේක හොඳයි. ඉතින් අපේ රටේ මොනවා වුණත් ලෝක මට්ටමින් බැලුවොත් නම් සතුට වෙන්න තමයි තියෙන්නේ. අපේ රටේ තත්ත්වෙත් අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ බුදුදහම පිළිතුරක් කියන එක පෙන්වන්න පුළුවන් නම් බොහෝ ප්‍රශ්නවලට.
හොඳයි. ඒ අතර අපිට තවත් එක ප්‍රශ්නයක් ලැබුණා. ඒ කලින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකටම දිගුවක් හැටියට තමයි ප්‍රශ්නේ ඉදිරිපත් වන්නේ. දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීමේදී සිද්ධු වුණේ මේ භාවනාව කියන එක මේ අපේ රටට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි, බෞද්ධ රටවල විතරක් නෙවෙයි, බොහෝ බෞද්ධ නොවන රටවල මේ ඔවුන් පුහුණු වන බව, ඒ වගේම ඔවුන් මේ සමහර මානසික රෝග සඳහා ප්‍රතිකාරයක් හැටියටත් නියම කරනවා. දැන් මයින්ඩ්ෆුල්නස් බේස් ස්ට්‍රෙස් රිඩක්ෂන්, එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් බේස් කොග්නිටිව් බිහේවියර් තෙරපි ආකාරයෙන් මා දන්නවා. මොකද මායි සම්බන්ධයෙන් සමහර අවස්ථාවල ආධාරණක් තියෙනවා. ඉතින් මම හිතන්නේ බොහොම වටිනා අදහසක් ඔබතුමා ඉදිරිපත් කරේ. අපි බෞද්ධයන් හැටියට භාවනා කිරීමට ආරම්භ කළ යුතුයි කියන එක තමයි මම හිතන්නේ වැදගත් පණිවිඩයක් හැටියට ඉදිරිපත් කරේ. ඒ වගේම තමයි බෞද්ධයන් ගැන සොයා බලන්න එය පාරමිතාවක් වන බවත් ඔබතුමාගේ පැහැදිලි කිරීමදී ඉදිරිපත් කරා. දැන් මම මුලදී ඉදිරිපත් කරන ලද එක්තරා ප්‍රශ්නයක තව දිගුවක් තියෙනවා. දැන් සංසාර ගමන සහ සසර දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් අපි බය වෙන අවස්ථාවන් ගැන අපි ආනකර ඔබතුමා කිව්වා. මේ සංසාරයක තමයි අපි දිය යුතු, ඒක තමයි හැබෑ සත්‍ය, ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුයි කියලා. එතන තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒකේ තව කොටසක් තියෙනවා. මේ වර්තමාන ජීවිතය අවසන් වී චුත වී ඊළඟ භවයේ කර්මානුකූලව ඉපදෙන ආකාරයට තිරිසන් ලෝකයට අපායට වැටෙයිද කියලා අපි බය වෙනවා. ඒ වගේම තමයි දැනීමෙන් හොන දැනීමෙන් මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන අසත්පුරුෂයන් සමගද කියලා පොඩි බයක් තියෙනවා අපි. අපි ආශ්‍රය කරන අය ළඟපාතේ ඉන්න අය. ඒ වගේම මේකේ අවසාන කොටස අමනුෂ්‍යයන්ට හා ඔවුන්ගේ ක්‍රියාවලට හසු වී බය වීම. එවැනි බය වීමේ අවස්ථාවන් සහ ඒ ක්‍රියා අපි පසුපස ගමන් කිරීමක් සිදු වෙනවාද කියලා අපිට බයක් තියෙනවා. මම ඉදර මෙතන ප්‍රශ්න තුනක් ඔබතුමාට ඒ තුනට මේ උත්තර දෙන්න පුළුවන්. පළවෙනි එක වර්තමාන ජීවිතය අවසන් වෙච්චුත වී ඊළඟ භවයේ කර්මානුරූපව ඉපදෙන ආකාරයට තියෙන බය නැත්නම් තිරිසන් ලෝකයට අපායට වැටෙදි කියන බය. ඒ වගේම තමයි දැනීමෙන් හොන දැනීමෙන් මිනිස්සු. අපි ප්‍රශ්නෙට ප්‍රශ්නෙට උත්තර දෙමුද? ඔබතුමාට ඇහුණද ඒක?
නැවත ඔබතුමාට ප්‍රශ්නේ කියන්න පුළුවන්ද?
ඔව් මට තේරෙනවා ඔබතුමා අද කිසියම් ආකාරයක සංනිවේදන ගැටලුවක සිටින බව. ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්න කොටස් හතරක් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. මට සිතෙන වඩාත් ප්‍රමුඛ බය ක්‍රියාවන් මෙලෙස සිතමි කියලා ඉදිරිපත් කරනවා. එතුමා සංසාර ගමන සහ සසර දීර්ඝ කර ගැනීම වඩාත් බය වෙන අවස්ථාවක් ඔබතුමා ගැන සඳහන් කරා මුලදී. දෙවෙනි කොටස තමයි වර්තමාන ජීවිතය අවසන් වී චුත වී ඊළඟ භවයේ කර්මානුරූපව ඉපදෙන ආකාරයට කියන බය. එහෙම නැත්නම් තිරිසන් ලෝකයට අපායට වැටෙයිද කියන බය. ඔබතුමාට ඇහුණාද?
නෑ, කඩින් කඩ තමයි ඇහුනේ. සංසාරේ දීර්ඝ වීම ගැන නේද ඇහුවේ? එහෙමද?
ඔව්, ඒක ඒ ප්‍රශ්නෙට ඔබතුමා උත්තර දුන්නා කලින්. දෙවෙනි කොටස තමයි මේ චුතවි අපි මිය ගියෙන් පස්සේ ඊළඟ ආත්මේ කොයි ආකාරයට අපි ඉපදෙයිද නැත්නම් තිරිසන් ලෝකයට යයිද අපායට වැටෙයිද කියලා ඇති වෙන බය. මම දැනගන්න කැමතියි අපි වෛද්‍ය සුජන්තකින් හෝ කාගෙන් හරි මම කියන ඒවා පිළිබඳ ගැටලුවක් තියෙනවද නැත්නම් ඉදිරිපත් අපි ගුරුතුමන් ඉදිරිපත් කරන
නෑ ડોક્ટર હેરત කියනව හොඳට ඇහෙනවා.
ඔව්. ડોક્ટર હેરત ඔබතුමා කියනව හොඳට ඇහෙනවා නම් ඒ ඇති. මා කියනව නොඇසුනාට ගැටලුවක් නැහැ. මේ අනාගත භවය පිළිබඳ ඇති වෙන බිය ඔයත් බය විය යුතු කාරණයක්. දැන් මෙතනදී මේ ඒක තමයි ඔය බියේ තියෙන සාධනීය ලක්ෂණයක්. ඒක දැන් මම උදාහරණයක් ඉදිරි කිව්වොත් ඔබතුමා වෛද්‍ය වෘත්තියේ දෙන කෙනෙකු විදිහට සමහර අයගේ බය නැති කරනවා, සමහර අයව බය කරවනවා ඇති. එකක් තමයි දැන් නිරෝගීව ඉන්න කෙනෙකුට උනත් කියන්න පුළුවන් ඔබතුමා මේ ව්‍යායාම කරන්න, වරින් වර පරීක්ෂණ කරගන්න, ආහාර පාලනය කරගන්න. එහෙම නැති වුණොත් ওই නිරෝගීකම නැති වෙයි, අහවල් දෙද මේ දෙද හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දුක් විඳින්න වෙයි, ආයුෂ කොට වෙයි. දැන් මෙහෙම කිව්වහම ඇති වෙන්නේ, ඇති කරවන්නේ බයක්. කිසියම් බයක් ඇති කරන. ඒ බය නිසා ඒ අය ව්‍යායාම කරන්න, ආහාර පාලනය කරගන්න, නිවිත පරීක්ෂණ කරගන්න උදව් පෙළඹෙනවා. එතන ඔබතුමා එක පැත්තකින් බය නැති අය බය කරනවා ඇති. ඒ වගේම රෝගී වෙලා ඉන්න අයවත් බය කරනවා ඇති. මේවට බෙහෙත් කරේ නැත්නම් මේක හොඳ වෙන්නේ නැති වෙයි, දිගටම දුක් විඳින්න වෙයි. ඒ නිසා බෙහෙත් කරන්න මේ පිළිවෙලට ඉන්න කියලා දෙද හැදුණු අයත් බය කරනවා ඇති. ඒ වගේම බියෙන් ඉන්න තමයි ලෙඩ වෙලා හරි ලෙඩ නොවී හරි බයෙන් ඉන්නවනේ. ඒක නෑ, බය වෙන්න එපා. ඔයාට බෙහෙත් තියෙනවා, අපි බෙහෙත් කරමු, බය වෙන්න එපා. ඒතර බයෙන් ඉන්න බය නැති කරන එකත් ඕනේ. මේ වෛද්‍ය වෘත්තියේදී මම හිතන්නේ ඔබතුමා මේ භූමිකා තුනම අවස්ථානුකූලව නිරූපණය කරනවා ඇති. ඒ වගේ මේ දහමත් ওই විදිහටම තමයි. බය කරන අවස්ථාවක් තියෙනවා. ඒතකොට ඊළඟ භවය ගැන බය වෙන්න. මොකද මේ දුගතියකට යන්න පුළුවනි. ඒ නිසා මේ බය වෙවි ඉන්න නෙමෙයි තියෙන්නේ. බය වෙවි සිටීම වෙනුවට කරන්න තියෙන දේ කරන්න. දන් දෙන්න. සිල්වත් ජීවිතයක් ගත කරන්න. භාවනා කරන්න. අත්තරින්න තියෙන දේ අතාරින්න. වඩන්න තියෙන දේ වඩන්න. පසුතැවෙන්න ඕන දේවල් නොකර ඉන්න. අතීතයේ පසුතැවෙන දේවල් කරා නම් ඒව අවබෝධ කරගෙන ඒවට සමාව දීලා හිතින් අයින් කරන්න. දැන් මේ විදිහට වැඩපිළිවෙලක් දහම දෙනවා. ඔය බය වෙවි ඉන්න නෙමෙයි වැඩපිළිවෙලක්. ඒක මේ මොහොතේ පටන් ගන්න ඕනේ දෙයක්. මරණාසන්න මොහොතේ නෙවෙයි දැන් ඉඳලා. දැන් පටන් ගත්තොත් ඔය බය අඩු වෙන්න පටන් ගන්නවා. ඊළඟ භවය ගැන කියන්න තියෙන්නේ දැන් ජීවත් වෙන්නේ යම්සේද ඒ වගේ තමයි ඊළඟ ආත්මයත්. කියන්නේ අද යම්සේද හෙටත් එහෙමමයි. රහද අපි හොඳින් ජීවත් වුණොත් සිල්වත්ව ගුණවත්ව ජීවත් වුණොත් කියන්නේ සුගතියේ ඉන්නේ අද හෙටත් ඒ වගේ ඉන්න පුළුවන්. මේ ජීවිතයේ සුගතියක නම් ඉන්නේ මනුෂ්‍ය ලෝකේ සුගතියක් කියලා කියන්න බෑ හැමෝටම. මනුෂ්‍ය ලෝකේ දුගතියක් කරගත්තයි බොහෝම ඉන්නවා දුස්සීලකම නිසා, මසුරුකම නිසා, මෝඩකම නිසා. ඒත් මේ මනුෂ්‍ය ලෝකෙත් සුගතියක් කර ගැනීම අපේ අතේ තියෙනවා. ඒක ලෝකයේ අතේ නෙමෙයි අපේ අතේ තියෙන්නේ. මනුෂ්‍ය ලෝකයේ කෙනෙකුට සුගතියක් කරගන්න පුළුවන් නම් මැරෙන වෙලාවේ බය වෙන්න දෙයක් නෑ. මරණින් පස්සෙත් එච්චර බයක් වෙන්න දෙයක් නෑ. මොකද මේ මෙලව යම් ස්ථේද පරලවත් සේම කියන න්‍යායට අනුව
වර්තමානයේ සුගතිගාමී විදියට එහෙම නැත්නම් යහපත් විදියට ජීවත් වෙන්නේ කියන එක තමයි ඔබතුමාගේ පණිවිඩයේ අපිට ගත යුතු වඩාත්ම වැදගත් දේ කියලා මම හිතන්නේ. ඒ වගේම තවත් එක්තරා මේ ප්‍රායෝගික ගැටලුවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අපි රක්ෂණ කියන අපි නිතරම බය කරලා අපිව රක්ෂණයට ගන්න කණ්ඩායමක් ඉන්නවා මේ සමාජය තුළ. මම හිතන්නේ මම හරි සතුටු වෙනවා මෙවැනි ප්‍රායෝගික ගැටලු අපේ ගුරුතුමාගෙන් අහන්න එක. Dear sir, we buy insurance mostly to minimize the fear or risk. How do you interpret fear and insurance in Dhamma? මම හිතන්නේ ඔබතුමාගෙන් ඒ සඳහා හොඳ උත්තරයක් ප්‍රායෝගික උත්තරයක් බලාපොරොත්තු වෙනවා. අපි බොහෝ වෙලාවට බයට ඉන්ෂුරන්ස් දානවා. සමහර වෙලාවට වාහනයට නම් ඉන්ෂුරන්ස් දාන්නම් වෙනවා. ඒ ජීවිත ආරක්ෂාව සඳහාත් අපි රක්ෂණය වෙනවා. අපිව බය කරලා හරි රක්ෂණයට ගන්න ඒ රක්ෂණ සමාගම් උත්සාහ කරනවා. මොකද ඔබතුමාගේ පැහැදිලි කිරීම මේ ජීවිත රක්ෂණ සම්බන්ධයෙන්?
ජීවිතය රක්ෂණයක් නැහැ. ඒ තමයි පළවෙනින්ම කියන්න තියෙන කිසිම රක්ෂණ සමාගමකට ජීවිතයක් ආරක්ෂා කර දෙන්න බෑ. මේ වචනේම වැරදි. මේක රැවටීමක්. ඒ ජීවිත ආරක්ෂා කරන්නත් බෑ, දේපල ආරක්ෂා කරන්නත් බෑ. බොහොම ඉස්සර මා දුටු අත්දැකීමක් මා කියන්නම්. ඔබතුමා දන්නව ඇති මේ තැන කොළඹ නුවර පාරේ ඔය ලොකු වංගුවක් තියෙනවා. පල්ලමක් එක්ක ලොකු වංගුවක්. මේ වංගුවේ ලොකු දැන්වීමක් ගහලා තිබෙන විශාල පුවරුවක ගෙයක් ඉස්සරහයි මිදුලේ ගෙදර කුහුමූලිකයට කිසියම් මුදලක් දීලා ඒ වෙන් කරගෙන ලොකු දැන්වීමක් ගහලා තිබ්බා. ජීවිත සුරකී, දේපල සුරකී කියලා ඒ රක්ෂණ සමාගමක නමකි. ඉතින් දවසක් රැ ලොරියක් ඇවිල්ලා අර කන්ද උඩින් කොළඹ පැත්තෙන් ඇවිල්ලා මේ ගේ කඩාගෙන ගිහිල්ලා ගේ හිමියත් නැති වුණා. ඒකෙට ඒ ලොරියට යට වෙලා ගේ හිමියත් නැහැ, ගෙදරත් නැහැ. උදේ වෙනකොට අර දැනීම විතරක් තියෙනවා ජීවිත සුරකී, දේපල සුරකී කියලා. මෙච්චරයි. ඉතින් මේක තමයි ඇත්ත. මේ කරන්නේ රක්ෂණයක් නෙවෙයි, ආරක්ෂාවක් නෙවෙයි, විනාශයක් වුණොත් වන්දියක් දෙනවා කියන එක. මේක තේරුම් ගන්න ඕනේ. දේපලට විනාශයක් වෙන්නේ නැහැ, ජීවිතයට හානියක් වෙන්නේ නැහැ කියන රක්ෂණය කිසිම කෙනෙකුට දෙන්න බෑ. ඒ කාටවත්ම දෙන්න බෑ. රක්ෂණ සමාගමකට නෙවෙයි, වෙන කිසිම බලවේගයකට දෙවි කෙනෙකුටවත් දෙන්න බෑ. ඒ ඇෂුරන්ස් එක, ඒ ආරක්ෂණය. මෙතන කරන්නේ මැරෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් කැඩලා නාය යන්න පුළුවන්, ගොවිතැන හානි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මුදලින් වන්දියක් දෙනවා කියන එක. මේක තමයි ඇත්ත. ඉතින් මේක ඒ අවබෝධයෙන් රක්ෂණය වීම වරදක් නැහැ. පාඩුවක් වෙනවා නම් ඒකට වන්දියක් ගන්න ක්‍රමවේදයක් තියෙනවා නම්, එහෙම නීතියක් තියෙනවා නම් වාහනයක් අනිවාර්යයෙන් රක්ෂණය කරන්න ඕනේ. එහෙම නැතුව පාරේ යන්න බෑ. ඉතින් ඒ රක්ෂණය කරන්නේ අනතුරක් වෙන්නේ නැහැ, හරි වාහනේ නිසා වෙන කෙනෙකුට අනතුරක් වෙන්නේ නැහැ කියලා හරි නෙවෙයි. අනතුරක් වුණොත් ඒ තුන්වෙනි පාර්ශ්වයටත් වන්දි දෙනවා, වාහනයටත් වන්දියක් දෙනවා, වාහනේ අයිතිකාරයාටත් ජීවත් වෙලා හිටියොත් වන්දියක් දෙනවා, එයා මැරුණොත් එයාගෙන් යැපෙන අයට වන්දියක් දෙනවා කියන එක. මේ බය නැති තැනක් නෙමෙයි. ඔය ආරක්ෂණයේ රක්ෂණයේ කියන්නේ අපිට බය නැති තැනකට යන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි. බය තියෙනවා, අනතුරුත් වෙනවා. හැබැයි ඔත මුදලින් කිසියම් පාඩුව පියවා ගන්න කිසියම් මුදලක් ලැබෙනවා කියන කාරණේ තමයි. මේක සැබෑ ආරක්ෂාවක් නන් නෙවෙයි. සැබෑ රක්ෂණයකුත් මෙතන නැහැ. සිදුවීමක් කියන්නම්. ওই ජපානේ හිටියා බොහොම දියුණු භාවනා ගුරුවරයෙක්. ජපානේ හිටියා බොහොම දියුණු භාවනා ගුරුවරයෙකු. මේ ජපානේ අගනුවර හිටිය කෙනෙකුට, අගනුවර මෙමේ ප්‍රධාන නගරයක හිටිය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් දවසක් මේ ආරණ්‍යයට ගියාම හම්බේ මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා හරියට පැහැදිලා ආරාධනා කරා තමන්ගේ නගරෙට එන්න. තමන්ගේ තමන්ට වෙනම නිවහනක් තියෙනවා හිස් හුදකලා වුණු, ඒකට ඇවිල්ලා වැඩ ඉන්න කාලයක් අපේ නගරේ ඉන්න අයටත් මේ පණිවිඩය දෙන්න දහමේ. මුන්වහන්සේ ආරාධනය පිළි අරගෙන දවසක් වැඩියා. ඉතින් මේ ව්‍යාපාරිකයා තමයි ආරාධනා කළේ. එයා තමන්ගේ හිතවතුන්ට ආරාධනා කළා අර ගෙදර ධර්ම දේශනයක් කරනවා. ස්වාමීන් වහන්සේ කියනවා දැන් හත්වෙනි මහලේ මේ වැඩමුළුව වුණේ ධර්ම දේශනය. එකපාරට භූමිකම්පාවක් ඇති වුණා. ජපානි භූමිකම්පා හරියට වෙන්නවනේ. භූමිකම්පාවක් වුණා. එළවෙන්න පටන් ගත්තා. ගොඩනැගිල්ලත් එළවෙනවා, බඩු භාණ්ඩත් එළවෙනවා. එළවෙනකොට ඔක්කොම නැගිලා දිව්වා. අර ව්‍යාපාරික මහත්මයාත් ඒ ආරාධනා කළ කෙනත් දිව්වා, පැමිණි අයත් එහෙමයි දිව්වා. ස්වාමීන් වහන්සේ විතරක් ඒ ඊටිය ඉරියව්වෙන්න ඔහේ වැඩ හිටියා. දැන් මේ එහෙම ඉඳලා ඔන්න භූමිකම්පාව විනාඩි ගානක් තිබිලා නැති වුණා. නැති වුණාට පස්සේ ඒ අය ආපහු දුවගෙන ආවා. අර ව්‍යාපාරිකයත් ආවයි ගෙදර අයිති කෙනා. ආවට පස්සේ ස්වාමීන් වහන්සේ අර දේශනේ නවත්තපු තැනින්ම පටන්ගෙන දේශනා කරන්න පටන් ගත්තා. ඒ අර ව්‍යාපාරික මහත්මයා අහපු ප්‍රශ්නයකට තමයි උත්තර දෙමින් හිටියේ. ඉතින් ඊටු ටික කියන්න පටන් ගත්තාම අර ව්‍යාපාරිකයාට ටිකක් තරහ ගියා. බොහොමස් මොනවද මේ කියන්නේ, මේ කලබලයක් වෙලා භූමිකම්පාවක් ඇති වෙලා අපිට දැන් පටන් ගත්ත දැන මතකත් නැහැ, මොනවත් මතක නැහැ. ඔබවහන්සේ මොනවද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මේක කම්පාවක්, ඔබවහන්සේයි මෙතන වැඩ හිටියේ මේ භූමිකම්පාවක් වෙන වෙලාවේ. අපි ඔක්කොම දිව්වා බේරෙන්න. ඇයි ඔබවහන්සේ විතරක් මෙතන හිටියේ? එතන මේ ස්වාමීන් වහන්සේ කියනවා මාත් දිව්වා. මම මෙතන හිටියේ නැහැ, මාත් දිව්වා. ඔබත් දිව්වා, මාත් දිව්වා. මේ අනිත් අයත් දිව්වා. හැබැයි අපි ගියේ ගමන් දෙකක්. අපි ඒ දිවිලින මොකද්ද? ඔබ දිව්වේ බය තියෙන තැනකට, අනතුරක් වෙන්න පුළුවන් තැනකට ඔබ දිව්වේ. يعني හත්වෙනි තට්ටුවේ හිටියේ. ඒතර හයවෙනි තට්ටුවට ගියත් භූමිකම්පාවක් නම් බේරෙන්න බෑ. පස්වෙනි තට්ටුවට ගියත් බේරෙන්න බෑ. අටවෙනි තට්ටුවට ගියත් බේරෙන්න බෑ. ඔබ කොතෙන්ටද ගියේ? එතන ඔය භූමිකම්පාව නිසා අනතුරු වෙනවා. හැබැයි මම ගියේ භූමිකම්පාවක් නොවන තැනකට, කිසිම කම්පාවක් නොවන තැනකට මා ගියා. දැන් අපි දැක්කේ නෑ ඔය එක පේන්නේ නැහැ. ඒක මා ඇතුලේ තියෙන. මා එතෙන්ට ගියා. ඉතින් මාත් බය වුණා. ඒනිකම් පාට මාත් බය වුණේ නිසා මම ගියා බිය නොවන තැනකට. ඒ බිය නොවන තැන තියෙන මා ඇතුලේ කිසිම කම්පාවක් නැති තැන. මා එතන හිටියා බොහොම නිර්පද්‍රිතව එතන හිටියා කිසිම කම්පාවකින් තොරව. ඒ නිසා මා කියන්නේ ඔබත් ඒ කම්පා නොවන තැන හොයාගන්න. ඒ සැබෑ ආරක්ෂාව තියෙන තැන හොයාගන්න. ඒක තියෙන වෙන කොහේවත් නෙමෙයි. කිසිම රක්ෂණ සමාගමකට ඒක දෙන්න බෑ. වන්දි ගෙවන්න පුළුවන් ආරක්ෂාවක් දෙන්න බෑ. ඒ ආරක්ෂාව තියෙන්නේ අපි ඇතුලේ. අර කලින් ප්‍රශ්නයක් ඇහුවනේ බෞද්ධයන් නැතිවීම ගැනයි. ඒකට ධර්මයෙන් මේක බේරලා දෙයිද කියලා වගේ එකක් අපි යමක් කරන්න ඕනේ නැත්තම් ධර්මයේම මේ ධර්මය එහෙම ඒව කරන්නේ නැහැ. ධර්මයේ ආරක්ෂාව තියෙන්නේ අපි ඇතුලේ. අපි ධර්මානුකූලව ජීවත් වෙනවා නම් දහම අපිව ආරක්ෂා කරනවා. ඒකනේ කියන්නේ දහම දැහැමියා රකී කියලා. ඔය එක සුසංහිත වැඩසටහනක තේමාවත් උනේ යනේ. ඒතර එහෙම තැනක් අපි ඇතුලේ හොයාගන්න මොන ප්‍රශ්නිය ආවත් කම්පාන වෙන තැනකට හිතින් හොයාගන්න. ඒ තැනට යන්න. එතන ලොකු ආරක්ෂාවක් තියෙනවා. ඒ ආරක්ෂාව කිසිම දෙවි කෙනෙකුට දෙන්න බෑ. මන්ත්‍රයකට දෙන්න බෑ. පිරිතකට දෙන්න බෑ. රක්ෂණ සමාගමකට දෙන්න බෑ. හමුදාවකට දෙන්න බෑ. එහෙම දෙන්න බැරි සුරක්ෂිත තැන අපි හැමෝම අපි තුලින්ම හොයාගන්න ඕනේ. ඒ තමයි බුදුදහම. අනිවිදේ ඔය අභය ස්ථාන ගැන දහම කියන්නේ ඒ අදහසයි.
හොඳයි. මේ සමග අපේ ප්‍රශ්න කීපයක් තව පිළිතුරු බාපෘත්‍රයෙන් ඉදිරිපත් වෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවා ඉක්මනට ඉදිරිපත් කරන්න. අප යම් දෙයකට හෝ කෙනෙකුට බියවන්නේ බිය අනු කුමක්දයි හා ඒ දේ හෝ කෙනා ආ බිය අතර සම්බන්ධය ගැන අවබෝධයක් නැති නිසා නොවේද ගුරුතුමනි? අප යම් දෙයකට හෝ කෙනෙකුට බියවන්නේ බිය අනු කුමක්දයි හා ඒ දේ හෝ කෙනා ආ බිය අතර සම්බන්ධය ගැන අවබෝධයක් නැති නිසා නොවේද ගුරුතුමනි?
සමා වෙලා ඔබතුමාට මේ ප්‍රශ්නේ නැවත කියන්න පුළුවන්ද?
ඔව්. අප යම් දෙයකට හෝ කෙනෙකුට බියවන්නේ බිය අනු කුමක්දයි හා ඒ දේ හෝ කෙනා හා බිය අතර සම්බන්ධය ගැන අවබෝධයක් නැති නිසා නොවේද ගුරුතුමනි?
බිය ඔබිය වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපිට අනතුරක් වෙයි කියන බය. ඒක එකක් අනතුරක් වෙයි කියන බය. ඉතින් එතනදී ඒ අනිත් කෙනා ඇත්තටම අනතුරක් කරන්න නැති කෙනෙක් නම් එහෙම නැත්නම් අපිට බේරෙන්න පුළුවන් නම් බය වෙන්න දෙයක් නැහැ. අපි අනතුරක් කරන්න පුළුවන් කෙනෙක් වුණත් අපිට එතන සීබුද්ධිය භාවිතා කරලා පරිස්සම් වෙන්න පුළුවන් නම් බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට තවත් කෙනෙක් ඉදිරියේ බිය වෙන්න පුළුවන් තව හේතු නිසා. එකක් තමයි අපෙන් වැරද්දක් වෙයි කියන බය. එයාගේ හිතරිදෙන යමක් අපෙන් වෙන්න පුළුවන්. එයාට අසාධාරණයක් වෙන්න පුළුවන් කියන බය එනවා. එහෙම නැත්නම් අපි තුමු කෙනෙක් එක්ක හමුවීමක් දාගෙන අපිට ඒ වෙලාවට යන්න බැරි වෙයිද කියන බය එනවා. ඒතර මේ වගේ බියවල් ඇත්තටම මේ අනතුරකට සම්බන්ධ බයක් නෙවෙයි. අපෙන් වැරද්දක් වෙයි කියන බය. තව කෙනෙකුට අසාධාරණයක් වෙයි කියන බය. තව කෙනෙකුට වේදනාවක් ලැබෙයි අපේ යම් යම් ක්‍රියාකාරකම් නිසා කියලා ඇති වෙන බිය. මෙහෙම බියකුත් තියෙනවා. ඒතර මෙතන අනිත් කෙනා අදාළම නැහැ. මෙතන අපි තේරුම් ගන්න ඕන දෙයක්. අපි ලෑස්ති වෙන්න ඕනේ. දැන් බයක් එනවා නම් වැරදක් වෙනවා නම් අපි කලින් ලෑස්ති වෙන්න ඕනේ. වෙලාවට කලින් යන්න. ඊළඟට අපි වඩා සැලකිලිමත් වෙන්න ඕනේ අපි කියන කරන දේවල් පිළිබඳ. අනිත් කෙනාට හානියක් නොවෙන්න, අසාධාරණයක් නොවෙන්න, පීඩාවක් නොවන විදිහට කියන්න, කරන්න පුළුවන් දේවල්. මේ ඒ අනිත් කෙනා අදාළම නැහැ. අපි අපිව නිවැරදි කර ගැනීම තුලින් මේ බොහෝ බියවල් අඩු කරගන්න පුළුවන්. ඒ වයින් අපිට නිදහස් වෙන්නත් පුළුවනි. මෙතන වැදගත්ම කාරණයක් තමයි මේ දෙපාර්ශවයක් අතර බිය තියෙන තුරු එතන සැබෑ ආත්මීය සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. විකර්ෂණයක් තියෙන බය නිසා අපි ඇසුරු කරනවා. ඇසුරු කරන අයත් එක්ක බියෙන් ඉන්නවා නම් මොන බියක් හරි අන්තරක් වෙයි කියන බිය හරි වැරද්දක් වෙයි කියන බිය හරි මේ බිය තියෙන තුරු එතන ගැඹුරු සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැඹුරු සම්බන්ධයක් ගැඹුරු කියලා කියන්නේ බැඳීමක් නොවේයි. නමුත් අවබෝධයක් අන්‍යෝන්‍ය උපකාරයක් කරන්න පුළුවන්. එහෙම සහයෝගයක් දෙන්න පුළුවන්. සම්බන්ධතාවයකට බය ලොකු බාධාවක්. ඒ බයත් එක්ක දිගු කාලීන සම්බන්ධතා ගෙනියන්න බෑ. ඒ නිසා මේ බිය අඳුනගෙන බිය වෙන්න හේතු අඳුනගෙන ඒවා අඩු කර ගැනීම තුලින්ම තමයි වඩාත් සෞඛ්‍ය සම්පන්න හා දිගු කාලීන සම්බන්ධතා වලට පදනම හදාගන්න පුළුවන්.
හොඳයි, තව එක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමතියි. ඒ සමග අපේ වැඩසටහනේ අවසාන කිරීමට සූදානම් වෙන මේ මොහොතේ බිය යනු මනසින් හදාගත් ප්‍රශ්නයකට මනසින්ව දක්වන ප්‍රතිචාරයක් නොවේද? බිය යනු මනසින් හදාගත් ප්‍රශ්නයකට මනසින්ම දක්වන ප්‍රතිචාරයක් නොවේද?
බිය කියන්නේ ඉතින් මානසික නිෂ්පාදනයක්නේ. ඒ නිෂ්පාදනය මේ කායික පැත්තත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ෂණිකයි, බිය හරි ෂණිකයි. හැබැයි ඉතින් බිය පටන් ගන්න නම් සිතිවිල්ලකින් තමයි. ඒ ගැන තමයි අපි දිගින් දිගටම කතා කළේ. මෙතන මේ යම් පමණකට අපිට ආශා කරනවද, අපි අපිට බැඳිලා ඉන්නවද, ඒ තරමට අපි බයෙන් ඉන්නේ. යම් පමණකට අපි තරහ ගන්නවද, ඒ පමණට අපි බයයි. ඒ තරහ ගන්න අපි හිතනවානේ වෛර කරන, සටන් කරන, කෑ ගහන අය නිර්භීතයි කියලා. නෑ, ඒ හරි බයයි. බය නිසායි කෑ ගහන්නේ. බය නිසායි සටන් කරන්නේ. බය නැත්තම් සටනක් නෑ. මොනවද එක සටන් කරන්නේ? හතුරන් නෑ. බිය නැති තැනක හතුරන්නේ. අපි හිතන හතුරන් නැති තැනක තමයි බිය නැත්තේ කියලා. නෑ, ඇත්තේ නෙමෙයි. බිය නැති තැනක හතුරන්නේ. බිය නැති තැනක ඇත්තටම අනුතුරු කරන සත්තුත් නෑ. සත්තු ඉන්න පුළුවන්. හැබැයි අනුතුරු කරන සතුන් නෑ බිය නැති තැනක. බිය තියෙන තැනක තමයි සතුන් පවා අනුතුරු කරන්නේ. ඒ නිසා තමයි ඔය සත්තුන්ගෙන් වෙන අනතුරු වලට බේරෙන්න ඔය මෛත්‍රී කරන්න කියලා ධර්මයේ කියන්නේ. ඔය කන්ද පිරිතේ කියන්නේ මෛත්‍රී කරන්න කියලානේ සත්තුන්ට. ඒ මෛත්‍රී කිරීම තුළ සත්තු අනතුරු කරන්න තැනකට එනවා. අපි බය වුණොත් සතෙක් අනතුරු කරන්න පුළුවන්. මෙතන යම් කිසි විද්‍යාත්මක පදනමක් ඇති. මායි ගැන දන්නේ නැහැ. බය වුණොත් කොහොමද සත්තු ප්‍රතික්‍රියා කරන්නේ? බය වුණ නැත්නම් කොහොමද සත්තු ප්‍රතික්‍රියා කරන්නේ? මේක ලොකු වෙනසක් ඇති. ඒ නිසා අපිට පුළුවන් නම් අපේ බය අඩු කරගන්න, බය නිදහස් වෙන්න තේරුම් අරගෙන වඩා සුරක්ෂිත හිතකර ජීවිතයක් ගත කරන්න පුළුවන්. පරිසරයට අබේදානිය දෙන්නත් පුළුවන්. බය නැති පරිසරයක් හදලා දෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නේ ඉතාම වැදගත්. බිය කියන්නේ හිතින් හදාගන්න දෙයක්. ඒ නිසා ඒ හිතින්ම නැති කරගන්නත් ඕනේ.
හොඳයි, අවසාන වශයෙන් සියලු දෙනාටම, අපේ කල්‍යාණ මිත්‍ර සියලු දෙනාටම අපේ ස්තුතිය පුද කරන්න කැමතියි. තවත් සුසංගීත වැඩසටහනක් මේ ආකාරයට අවසන් කරන්නයි අපි යන්නේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ, පුණ්‍යානුමෝදනා ඉදිරිපත් වෙන්න ඕනේ, කෙරෙන්න ඕනේ අපේ නිල්ලම්බ දේශනා බා මිනිලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ ක්‍රියාකාරී සමාජිකයන් සියලුම දෙනාට ඔවුන්ගේ ඉදිරිපත් වීම සහ විශේෂයෙන්ම මේ වැඩසටහන සඳහා දක්වන ලද දායකත්වය පිළිබඳ ඔවුන්ට මාගේ ස්තුතිය පුද කරන්න ඕනේ. මේ වැඩසටහන ඉදිරිපත් කිරීමට මා ඉදිරියට පැමිණියත් මේ පිටිපස්ස බොහෝ කණ්ඩායමක් බොහොම යහපත් කල්‍යාණ මිත්‍රයන් බොහොම කණ්ඩායමක් මේ වැඩසටහන පිටිපස්සෙන් සිටිනවා. ඒ නිසා ඔවුන් සියලු දෙනාටම මාගේ ස්තුතිය පිරිනමන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සහ මට සහයෝගය දැක්වීමෙන් මේ කණ්ඩායම මට ලොකු උදව්වක් ඉෂ්ට කරනවා. ඒ වගේම අද විශේෂ ස්තුතියක් විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන්න ඕනේ අපේ ගුරුතුමාට. සන්නිවේදන ගැටලු බොහෝ ඇති වෙලාවක මේ ආරාධනයෙන් තොරව අපේ වැඩසටහනට සහභාගී වූ මේ සන්නිවේදන බාධක ජය ගනිමින් ඔබතුමා බොහොම උත්සාහ කරා. ඉතාමත් යහපත් සහ ප්‍රයෝජනවත් සහ ඉතාමත් දැනුම සමග ලිංගතු භාවය කතන්දරවලින් කියා දීම ඔබතුමාගේ සාමාන්‍ය සම්ප්‍රදාය. ඉතින් ඒ සම්ප්‍රදාය අනුගමනය කරමින් අප වෙත අනුකම්පාවෙන් මේ වැඩසටහනට සහභාගී වී අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මගේ පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කිරීමෙන් අවසාන වශයෙන් මේ වැඩසටහන අවසන් කරන ලෙස ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරමින් වැඩසටහන අවසන් කරනවා.
ආදරණීය කල්‍යාණ මිත්‍රේනි, හිතවත් වෛද්‍යතුමනි, සුසංගීත කියන්නේ එදිනෙදා ජීවිතයේ ගැටලු වලට එමෙන්ම දෛනික ජීවිතයේ සිදුවීම් වලට දහම ගලපා ගන්න ඇති ගැන කතා කරන සරල වැඩසටහන. මෙතනදී දහමේ ගැඹුර සරල කරලා මේ ශ්‍රාවකීන්ට, හිතවතුන්ට, සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන්ට සම්ප්‍රේෂණය කරන්න වෛද්‍යතුමනි ඔබතුමා දක්වන දායකත්වය හරි වටිනවා. බොහොම රසවත් වගේම සරල සිනාමුසු මොහුණින් මේ දහමේ ගැඹුරු පණිවිඩය හැම දිනාටම දෙන්න ඔබතුමා හරි ඒ වගේම මේ වෛද්‍යවරයෙක් කිව්වහම අපි හැම විටම දකින්නේ තයි එකක් නැති වෛද්‍යවරයෙක්ට බෑ වගේ හැඟීමක් තියෙන මොන දෙයකට කියත් උද්ඝෝෂණයට ගියත් එතන මහපාරේ මහදවල් ටයි එක තියෙනවා. හැබැයි ඉතින් ඔබතුමා මේ වැඩසටහන් 15ටම ආවේ ටයි එකක් නැතුව. ඒ නිසා බොහෝ දෙනෙක්ට මේ සැකයක් එන්නත් පුළුවන් මේ ඇත්තටම වෛද්‍යවරයෙක් කියලා. මොකද ඒ පමණට ඔය ඇඳුමයි වෘත්තියයි එකට පී අනවශ්‍ය විදියට ගලපලා තියෙන්නේ. ඔබතුමාගේ ජීවිතය හරි සරලයි. ඒ සරලත්වය නිසාම තමයි මේ වැඩසටහන මේ පමණට සරලව ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ ගැන ඔබතුමාට හැමදෙනා වෙනුවෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. මේ වැඩසටහන පමණක් නෙමෙයි, බොහෝ වැඩසටහන් අපේ දරුවන්ට, ඒ වගේම සාමාන්‍ය ජීවිත ගත කරන අයට, වැඩිහිටියන්ට, වෛද්‍ය විද්‍යාවෙන් උදව් කරන්න, මනෝවිද්‍යාවෙන් උදව් කරන්න, ඒ වගේම දහමින් උදව් කරන්න බොහෝ වැඩසටහන් ඔබතුමා පවත්වනවා. ඒ සියලු වැඩසටහන් සාර්ථකව කරගෙන යන්න තව තවත් ඔබතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා කියා අපි හැමදෙනාම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම සමාජික මහත්ම මහත්මීන්ටත් හැමදෙනාගේම කෘතවේදී පුණ්‍යානුමෝදනාව. මේ බඳු වැඩසටහන්, කාලීන වැඩසටහන් ලෝකෙ පුරාම කාටත් සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයට කරගෙන යන සංවිධානය කිරීම ගැන මේවට අනුග්‍රහය දක්වන හැම දෙනාටමත් පින් ලොකු පින්කමක් මේ කරන්නේ අනුග්‍රහය දැක්වීමෙන්. ඒ වගේම සම්බන්ධ වූ හිතවතුනි දහම හැර වෙන රැකවරණයක් අපි කාටවත් නැහැ. ඒ රැකවරණයේ ඒ දහම නැමැති සෙවනේ රැකවරණයේ ලබන දහමේ දූපුතුන් බවට අපි වඩ වඩාත් පත් වෙමු. ඒ දහමේ සෙවණයටට අපි හැකි පමණ එක්රොක් වෙමු. මේ සියලු ව්‍යසන වලින් නිදහස් වෙන්න ඒ සඳහා සෑම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනෙන් අපි අද සුසංහිත වැඩසටහන අවසන් කරනවා, සමාප්තිය සටහන් කරනවා. සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසීමක්ම වේවා.